නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බං සුනාති සෝතේන සබ්බං පස්සති චක්කුණා නච දිඨං සුතං දීරෝ සබ්බං උචිතු මරහති චක්කුමාස යතා අන්දෝ සෝතවා බදිරෝ යතා පඤ්ඤවාස යතා මූගෝ බලවා දුබ්බලෝ රිව අත අත්තේ සමුප්පන්නේ සහේත මත සායිකන්ති. සද්දා බුද්ධි සම්පන්න පින්නතුනි, අදත් අපි මේ ඉරිදා දවසේ පිරිසක් විදිහට එකතු වෙලා ඉන්නවා මෙන්න මේ විදිහේ වැඩසටහනක් සඳහා. ඉතින් මොකද්ද මේ වැඩසටහන කිව්වොත්, අර ආධුනික පිරිසකට යම් කිසි මඟ පෙන්වීමක් කරන්න බලාපොරොත්තුෙන් අපි මේ පටන් ගත්ත වැඩසටහනක් තමයි මේ මාස ගණනාවක් තිස්සේ දැන් ක්‍රියාත්මක වෙන්නේ, ඒ විදිහට අපි කරන්නේ. ඉතින් මේ අවස්ථාවෙත් අදත් ඔන්න ඉරිදා දවසේ අපි උදේ පිරිසක් විදියට මේ විදිහට එකතු වෙලා ඉන්නවා. ඉතින් පටන් ගත්ත ගාථාවෙන් කෙනෙක්ට සමහර විට හිතෙන්න පුළුවන් වැරදිලා ගිය සතිය බණ ආපහු කියනවාද කියලා අදහසක් එන්නත් පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් ගිය සතියේ රෙකෝඩින් එකක්ද කියලා අදහසක් එන්නත් පුළුවන්. ඇත්තම ගත්තොත් ගිය සතියේ රෙකෝඩින් එකකුත් නෙමෙයි, ගිය සතියේ බණ ආපහු කියනවත් නෙමෙයි. මට හිතුණා තව ටිකක් ඒ මාතෘකාව යටතේම සාකච්ඡා කරන්න අපිට පුළුවන් වෙයි කියලා. එදා අපි පාදගත් පාර දිගේම තව ටිකක් දුරට අරන් යන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා. ඉතින් ඒකෙන්ද අපි අනේ එදා උද්ෘත කරගත්ත පාඩේම තමයි අදත් උද්ෘත කරගත්තේ. මොකද්ද මෙන්න මේ විදිහට යම්කිසි ඒ මහා කච්චායන ස්වාමීන් වහන්සේ උපදේශක් විදිහට, විශේෂයෙන් මේ භාවනා නියෝගී පිරිසකට උපදේශක් විදිහට දීපු යම් කිසි ගාථා මාලාවක් තමයි අපි මේ ඉදිරියෙන් තියාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපි ඉදිරියෙන් තියාගෙන ගිය සතියේ යම් කිසි සාකච්ඡාවක් සඳහා යොමු වුණේ. ඉතින් අදත් අපි බලමු පුළුවන් විදිහට ශක්ති ප්‍රමාණෙන් කොයි විදිහටද එහෙනම් මේ මාර්ගය අපිට තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් කියලා. ඉතින් එදා මුලින්ම මතක් කරොත් මම මේ කතාව පටන් ගත්තේ මොකක් එක්කද? අන්න අර ක්‍රීඩකයෙක් ගැන කියලා තමයි මේ කතාව පටන් ගත්තේ. මොන ක්‍රීඩකයෙක්ද? අන්න රළ පදින ක්‍රීඩාවකයේ දෙන ක්‍රීඩකයෙක් ගැන කියලා තමයි මේ කතාව අපි පටන් ගත්තේ. ඉතින් එතන පොඩ්ඩක් මතක් කරගත්තොත් මොකද්ද? ඔන්න මුහුද හොඳට විශාල විදිහට රළව ඇති වෙන, රළ තිබෙන මුහුදු එරලක යම්කිසි ක්‍රීඩාවක් යෙදෙනවා. මෙන්න මේ ක්‍රීඩකයෙක් යම් කිසි ක්‍රීඩාවක යෙදෙනවා. සාමාන්‍ය අපේ හැඟීම තමයි මෙන්න මේ රාළවලින් ඉවතට තමයි අපේ නැම්ම තියෙන්නේ. මේ රාළවලින් මිදිලා යන්න තමයි අපේ නැම්ම තියෙන්නේ. මේ විදිහේ විශාල රළ තියෙන මුහුදු එරලක. නමුත් මෙන්න මේ විදිහේ රළ පදින ක්‍රීඩකයෙක්, රළ පදින ක්‍රීඩාවක යෙදෙන ක්‍රීඩකයෙක් මොකද කරන්නේ? අනර තමුන්ට යම් කිසි ඒ අවශ්‍ය උපකරණයක්, එහෙම නැත්නම් පුවරුවක් සහිතව, මෙන්න මේ රළ පදින පුවරුවක් සහිත මේ රළ දිහාවට මේ තැනැත්ත ගමන් කරනවා. රළ දිහාවට ගමන් කරනවා. ගමන් කළා ඒ කොහොම කොහොමාරි පීනගෙන අතින් පයින් ඒ වතුර එහාට මෙහාට කරගෙන කොහොමාරි අර රළ දිහාවට මේ තැනැත්ත ඇදිලා යනවා. ඇදිලා ගිහිල්ලා අන්න යම්කිසි අවස්ථාවක මෙන්න මේ රළයක් පදින්න අල්ලගන්න පුළුවන්ද, මේ රළක් කොහොමද මම අල්ලගන්නේ කියලා අන්න යම්කිසි උත්සාහයක් දරනවා. ඉතින් රළ ඇති වෙන ස්ථානයට ගිහිල්ලා ඒ රළය ඇති වෙන මොහොතේදී තමුන්ගේ පුවරුව හරි දිශාවට තියාගෙන මෙන්න මේ රළේ අල්ලගන්න මේ තැනත්තා කටයුතු කරනවා. ඉතින් අල්ලගත්ත කෙනේ මොකද වෙන්නේ? අන්න රළේ ඉස්සරහට ඇදිලා යනකොට ඒ රළේ තියෙන බලයටත් එක්කම මේ තැනත්තට පුළුවනි අන්න අර පුවරුව ආධාරයෙන් මේ රළ පදින්න, මේ රළ පදින්න හැකියාවක් ගැලපිලා එනවා. ඉතින් ඕක තමයි වැඩි. ඉතින් ওই විදිහට උත්සාහ කරන කෙනෙක් මොකද අන්න තව ටික කාලයක් කරගෙන කරගෙන යනකොට මේ තැනැත්තට මේ ක්‍රීඩාවේ යම්කිසි ශක්තියක් දිනු වෙලා එනවා. යම්කිසි හැකියාවක් දිනු වෙලා එනවා. එන්නේ හැකියාවත් එක්ක ශක්තියත් එක්ක මේ තැනැත්ත මොකද කරන්නේ? අන්න තව තව වැඩි වැඩියෙන් මේ ක්‍රීඩාවේ ප්‍රවීණයෙක් බවට, දක්ෂයෙක් බවට තමුන්ගේ පත්වෙන්න හැකියාවක් තියෙනවා. ඉති එහෙම දක්ෂයෙක් ප්‍රවීණයෙක් වුණහම මේ තැනැත්තට අර සාමාන්‍ය නිකං රලක් අල්ලගෙන පදිනවාගේ නෙමේ, ඊට වැඩි විශේෂිත හැකියාවක් දියුණු කරගන්න පුළුවන්, විශේෂිත දක්ෂකමක් දියුණු කරගන්න පුළුවන්. මොකද අන්න අර රළ බිඳෙනකොට අපි කිව්වා ඒ රළ ඇතුලේ යම්කිසි ගුහාවක් වගේ දෙයක් නිර්මාණය වෙනවා. ඔය රළ අපිට මුළු රළම බිඳෙනවා කියලා පිටතට පෙවුනට, වෙරළේ ඉඳලා බලනවා බලනකොට පෙවුනට අන්න මොකද වෙන්නේ, මේ රළේ ඇතුලේ ගුහාවක් වගේ ඇති වෙනවා, යම්කිසි බැරල් එකක් වගේ ඇති වෙනවා. අන පිටෙන් තමයි ඒ රළේ බිඳෙන්නේ. ඇතුලේ තියෙන්නේ තව දුරටත් තමවත් හිස් තැනක් තමයි තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ, මේ ක්‍රීඩකයාට හැම්කිසි වෙලාවක හැකියාවක් එනවා. මොකද්ද? අන්න මේ රළ පදින ක්‍රීඩාවේ ප්‍රවීණයෙක් දක්ෂයෙක් බවට පත් වුණු දවසක අන්න යම්කිසි වෙලාවක මෙන්න මේ විදිහේ ගුහාවක් තුළ තමුන්ගේ අන්න අර පුවරු ආධාරයෙන් මේ රළ පදින්න පුළුවන් හැකියාවක් එනවා. එතකොට බාහිරයට පේන්නේ මේ තැනත්ත හසු වෙලා විනාශ වෙලා ගියා වගේ, මේ රළට හසු වෙලා විනාශ වෙලා ගියා වගේ තමයි බාහිරයට පේන්නේ. නමුත් අන්න ඇතුලේ මේ තැනත්ත අන්න රළ පදිමින් යම්කිසි විනෝදජනක ක්‍රීඩාවක යෙදෙනවා, යම්කිසි ඒ උත්‍ෘෂ්ට අවස්ථාවක යෙදිලා ඉන්නවා. ඉතින් මේ විදිහ අත්දැකීමක් තමුන්ගේ ජීවිතයට ලං කරගත්ත කෙනෙක් අන්න ප්‍රකාශ කරනවා, මොකද්ද මම මේ රළ පදින වෙලාවේදී මේ විදිහට ගුහාවක් විදිහට නැත්නම් බැරල් එකක් විදිහට ඒ රළ පදින අවස්ථාවේදී මට හරිම අමුතුම අත්දැකීමක් අත්කරගන්න ලැබුණා. මම හරි අමුතුම වෙනම ලෝකයකට ගියා වගේ අත්දැකීමක් මට ලැබුණා. මොකද්ද? මම මේ කාලෙන් මිදිලා ගියා වගේ හැඟීමක් මට ආවා. කාලෙන් මිදිලා ගියා වගේ හැඟීමක් මට ආවා. ඒ වගේම මේ ඉන ස්ථානේ දේශෙන් මිදිලා ගියා වගේ යන හැඟීමක් මට ආවා කියලා මේ තැනත්ත කියනවා. අන්න කාලෙනුත් දේශෙනුත් මිදිලා ගියා වගේ යම් කිසි සුළු මොහොතකට හැඟීමක් මට ලං කරගන්න පුළුවන් වුණා කියලා මේ තැනත්ත කියනවා. ඉතින් ඔය කතාව කියලා අපි මොකද කරේ? අන්න මේක අර මේ අපි වඩන ප්‍රතිපදාවට, මේ එකතු වෙලා ඉන්න පිරිස වඩන ප්‍රතිපදාවට මේක පොඩ්ඩක් සම කරන්න, උපමේයක් විදිහට ගලපන්න උත්සාහ කරා. මොකද්ද? මේ සති ප්‍රතිපදාවට මේක ගලපන්න උත්සාහ කරා. එතකොට මේ සති ප්‍රතිපදාවේ වඩන තැනත්තේ මොකද කරන්නේ? අන්න අර මේ සතිය කියන පුවරුවක් අරගෙන, සතිය කියන පුවරුවක ආධාරයෙන් වෙන මේ ජීවිත ගාමනේ රළපදින්න උත්සාහ කරනවා. ඒ රළපදින්න ක්‍රියාත්මක වෙන්න බලනවා. වෙන මේ ජීවිතය කියන මොහොතේ රළ සතිය කියන පුරුව ආධාරයෙන් පදින්න උත්සාහවත් වෙනවා. ඉතින් මේ තැනත්ත මොකද කරන්නේ? අන්න මුලින් බොහොම මේක මේ ක්‍රීඩාව පුරුදු වෙන්න ටිකක් අපහසුයක් තියෙනවා. මේක ලේසි පහසු ක්‍රීඩාවක් නෙමෙයි. ඉතින් මොකද කරන්නේ? අන්න පියවරක් දෙකක් හරි කොහොම කොහොම හරි සිහිය පිටවන්න පුළුවන්ද කියලා තමයි උත්සාහය. වම දකුණ විදිහට පියවරක් දෙකක් තුනක් හතරක් අපිට පුළුවන්ද සිහියෙන් යන්න කියලා තමයි උත්සාහය. ඊළඟට පිම්බීමක් හැකිලීමක් විදිහට අන්න පිම්බීම් හැකිලීම් දෙක තුනක් මට එක දිගට සිහියෙන් අල්ල ගන්න පුළුවන්ද කියලා තමයි උත්සාහය. ඔහොම තමයි ඒ වැඩේ. ඉතින් අර පුවරු ආධාරයෙන් පීනන්න පුරුදු වෙනවා වගේ මුල් අවස්ථාවේදී. ඉතින් එහෙම කොහොම කොහොම හරි ටිකෙන් ටික කාලයක් තිස්සේ මේක කරන කෙනෙක්ට අර වගේ අර ක්‍රීඩාවක් පුහුණු වෙන තරුණයෙකුත් දවසින් දෙකෙන් කරන දෙයක් නෙමෙයි ඕක. මාස ගණනක් අවුරුදු ගණනක් තිස්සේ මුලින් පුහුණු වෙන්න අවශ්‍ය වෙනවා. මුලින් පීනන්න පුළුවන් වෙන්න වෙනවා. අර පුවරු ආරීකට ගිහිල්ලා අරගෙන ගිහිල්ලා ස්ථානගත කරගන්න පුරුදු වෙන්න වෙනවා. ඔන්න ඒ විදිහට ටිකෙන් ටික පුරුදු වෙනකොට මේ තැනතර තේරෙනවා මට මේ නැවත නැවත කිරීම තුලින්, නැවත නැවත හුරු කිරීම තුලින් මෙන්න මේ සතිය කියන එක යම්කිසි පමණකට මගේ ජීවිතයට ලං කරගන්න හැකියාවක් ලැබුණා කියලා යම්කිසි හැඟීමක් තම තමුන්ටම දැනෙනවා. ඉතින් ඒ විදිහට නැවත නැවත උත්සාහවත් වෙන කෙනෙක් අන ටිකෙන් ටික මේ සති ප්‍රතිපදාව වඩනකොට මෙතනතර තේරෙනවා දැන් ඉස්සරට වැඩිය හුස්ම 10ක් 15ක් එක දිගට සිහිය පිටවන්න පුළුවන්. දැන් පියවර 10ක් 15ක් එක දිගට සිහින් යන්න පුළුවන් කියලා. ඔන්න ඒ විදිහට තමුන් තුළම මේ වර්ධනය වෙන ප්‍රතිපදාව අඳුර ගන්න පුළුවන්. තමුන් තුළම මේ වර්ධනය වෙන හැකියාව අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කාලෙත් එක්ක වැඩ කටයුතු කරගෙන යනකොට මෙන්න මේ තැනත විට එක යම් කිසි අමුතුම විදිහේ අත්දැකීමක් ලැබෙනවා. මොකද සක්මණේ ඇවිද ඉන්න ඕන ටික වෙලාවක් සුළු මොහොතක් මේ තැනතර දැනෙනවා මම මේ සක්මණේ ඉන්දියා කියන හැඟීමෙන් අත් මිදෙනවා අත්දකින්න පුළුවන්. මම ඇවිද්දා කියන හැඟීමෙන් අත් මිදෙනවා අත්දකින්න පුළුවන්. ඒ සුළු මොහොත ඇතුළත මම කොහේ ඉන්දියාද කියලා හොයාගන්න බැරි ස්වභාවයක්. නමුත් හිටියා කියල විශ්වාසයක් මේ තැනැත්තට අත්දකින්න පුළුවන්. අන්න මොකද වුණේ, කාලෙනුත් ඊළඟට දේශෙනුත් මිදිලා ගියා. ඊළඟ පරියන්කේදී ඕක වැඩි වැඩියෙන් අත්දකින්න පුළුවන්. මොකද පරියන්කේ වැඩි වේලාවක් මේ තැනැත්තට මේක අත්දකින්න පුළුවන්. මොකද අන්න මේ හොඳට සිහිය පීටෝගන් හොඳට අවධානයෙන් හිටියා. ඔන්න එක පාට කොහේ ගියාද මොනවා වුණාද කියලා හොයාගන්න බෑ. හොයාගන්න බෑ. ඊට පස්සේ ආපහු නැකිල්ල ඇස් දෙක ඇරලා බලනකොට අන්න ඔරලෝසු සාකි කියන මොකද්ද විනාඩි 20ක් අතුරුදහන් වෙලා විනාඩි 20ක් හොයාගන්න හැකියාවක් නැහැ. අනේ විදිහට මේ දැනට මෙන්න මේ කාලයෙන් ද්වේෂයෙන් මිදුණ අවස්ථාවක් අත්දකින්න පුළුවන්. මේ විදිහට කාලෙන් දේශෙන් මිදිච්ච අත්දැකීමක් මේ තැනැත්තට අත්දකින්න පුළුවන්. ඉතින් මේ තැනැත්ත අන්න අර රළපදින ක්‍රීඩකයා වගේ මහා ප්‍රකාශයක් කරන්න උත්සාහවත් වෙන. මොකද්ද? මම මේ විදිහට මම කටයුතු කරනවා, මට මෙන්න මේ විදිහේ අත්දැකීමක් ලැබුණා. මට හොඳටම විශ්වාසයි ඉන්දියා කියලාත් විශ්වාසයි. හැබැයි මොකක් වුණාද කියලා විශ්වාසයක් නැහැ කියලා ඔන්න ඒ විදිහේ ලොකු කතාවක් කියන සූදානම් වෙනවා. ඉතින් ඒක අත්තරම හරියට අර කුඩා දරුවෙක් පළවෙනි වතාවට මොකක් හරි අත්දැක්කා වගේ බොහොම සතුටෙන් කරන ප්‍රකාශයක් තමයි මෙතෙන්දි තියෙන්නේ. ඉතින් මේ සතුටෙන් කරන ප්‍රකාශේ අපි හැමෝටම අනුමෝදන් වෙන්න පුළුවන්. මොකද්ද? අනාර විදිහේ සති ප්‍රතිපදාව කාලයක් තිස්සේ වැඩිම තුලින් ලබන අත්දැකීමක් මේක. ඉතින් අනාර හරියට අර රාලා පදින ක්‍රීඩකයාගේ ප්‍රකාශය වගේ. ඉතින් ඔහොම ওই විදිහට කරන කටයුත්තක් තමයි අපි මේ පුරුදු කරන්නේ. නැවත නැවත උත්සාහවත් වෙන්නේ මේ විදිහට නැවත නැවත අපේ තුලට ලං කරගන්න හදන්නේ මෙන්න මේ ප්‍රතිපදාව. ඉතින් ඔහොම වැඩ කටයුතු කරනකොට, ඔහොම කාලය ගෙවනකොට අපි මුලින් මේ ප්‍රතිපදාව පටන් ගන්නෙ යන්න යම්කිසි විදිහක මේ ඉන්ද්‍රියන් යම්කිසි හිර කිරීමකට ලක් කළා. මේ ඉන්ද්‍රියන් යම්කිසි විදිහක මේ කයේ ගෙනහල්ලා හිර කළා තමයි අපි මේ ප්‍රතිපදාව පටන් ගන්න. ඒකයි අර කිව්වේ සක්මනේදී වම දකුණ කියලා දැනෙන දැනීම ගැන අපි අවධානය යොමු කරගෙන යන්න අපි උත්සාහවත් වෙනවා. ඊළඟට වාඩි වෙලා ඉන්නකොට අර පිම්බෙනවා හැකිලෙනවා කියන දැනීමත් එක්ක අපි අවධානය තියාගෙන ඉන්න අපි උත්සාහවත් වෙනවා. ওই විදිහට තමයි අපි මේ වැඩ කටයුත්ත කරන්නේ. ඔය විදිහට තමයි මේක පුරුදු කරන්නේ. මේ විදිහට ඉන්ද්‍රිය යම්කිසි විදිහක හිර කිරීමකට ලක් කළ මේ කයේ ගෙනහල්ලා හිර කළා තමයි මේක අපි ටිකෙන් ටික පුරුදු වෙන්නේ. නමුත් මෙහෙම කරගෙන කරගෙන යනකොට මේ තැනකට දැනෙනවා මේ වාම දකුණ කියන එක ඒ දැනුණ දැනීම නැති වෙලා ගිහිල්ලා බොඳ වෙලා ගිහිල්ලා ඔහේ නිගං ගෙඩිය පිටින් සක්මන් කරන ස්වරූපයක්. එහෙම නැත්නම් මේ පිම්බෙනවා හැකිලෙනවා කියලා දැනුණු දැනීම බොඳ වෙලා නැති වෙලා ගිහිල්ලා ඔහේ නිකන් මේ කය වාඩි වෙලා ඉන්නවා සිහියක් තියනවා වගේ ස්වරූපයක් දකින්න පුළුවන්. මොකද අර හිර කළා පටන් ගත්ත වෙලේ මේ ඉන්ද්‍රියන් හිර කළා පටන් ගත්ත වෙලේ අනේ ටිකෙන් ටික ටිකෙන් ටික මේ හිර කිරීම නැති දිහාවට අපිව මේ ප්‍රතිපදාව අරගෙන යනවා. ඒතර ඕක හිතලා අරගෙන යන එකක් නෙමෙයි. ඒ වෙනුවට ඉබේ ගමනක් යදෙනවා. මොකද අර ඉන්ද්‍රියන් හිර කරාට මොකද අනේ හිර කරපු අරමුණ ටික වෙලාවකින් නැති වෙලා යනවා. ඉතින් මොකද වෙන්නේ? අරක කඩා බිඳගෙන අන්න අර පරණ පුරුදු ගමනට යමු වෙනවා. ඉතින් එහෙම පරණ පුරුදු ගමනක් අත්දැක්කාම කෙනෙක් හිතනවා මට වැරදුනා, මට පැටලුණා කියලා. අන්න ලොකු චෝදනා පත්‍රිකුත් අරගෙන නැවතත් කොහොමද පයට දැනෙන දැනීම හොයාගන්නේ කියලා අන්න අභියාචනයක් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් නැවතත් කොහොමද මේ බඩේ පිම්බෙන හැකිලෙන එක හොයාගන්නේ කියලා ඔන්න ලොකු අභියාචනයක් ඉදිරිපත් කරනවා. නමුත් මේක නැවත නැවත කරනකොට නැවත නැවත මේ විදිහට මේ ප්‍රතිපදා වඩනකොට තේරෙනවා මොකක්ද අන්න මේක මේ ඊළඟ පියවර. අර හිර කළා පටන් ගන්නතර මොකද ඒ හිර කිරීම ටිකෙන් ටික නැති වෙලා යනවා. මේ ඉන්ද්‍රියන් ටිකෙන් ටික මුදා හැරෙනවා කියලා මේ තැනතරත අත්දකින්න පුළුවන්. අර ඉන්ද්‍රියන් ටිකෙන් ටික තමුන්ගේ ඒ ස්වභාවික ගමනට යමු වෙනවා. එතකොට අන්න ඒ ගමන ටිකෙන් ටික තමුන්ගේ ජීවිතයට ලං කරගත්තොත්, ඒ ගමන ටිකෙන් ටික තමුන්ගේ ජීවිතයට අත්දැක ගත්තොත් මේ තැනතර දකින්න පුළුවන් අන්න මේ ඉන්ද්‍රියන්ගේ යම්කිසි ධර්මතාවයකට අනුව යම්කිසි ගමනක් තියෙනවා. අනේ ගමන නිරීක්ෂණය කිරීම තමයි අපිට තියෙන්නේ කියලා මෙතනතර තේරෙනවා. ඒ ගමනට එරෙහි වෙන්නේ නැතුව ඒ ස්වභාවික ගලණයට ඉඩ දීලා අනේක නිරීක්ෂණය කරන්න තමයි අපිට තියෙන්නේ කියලා මෙතනතර තේරෙනවා. ඉතින් එහෙම තේරුනොත්, එහෙම දැනගත්තොත් අන්න මේ ප්‍රතිපදාව අර බොහොම පහසුවෙන් කරගෙන යන්න පුළුවන් ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු බොහොම සැහැල්ලුවෙන් කරනවා. ඒ කටයුතු අවශ්‍ය විදියට කරනවා. අන්න කරමින් ඒ වෙන වෙන අවස්ථාවේදී සිහිය පිහිටවන්න පුළුවන්ද කියලා බලනවා. ඒ වැඩ කටයුතු කරමින් කොහොමද මගේ මේ සිහිය පවතින්නේ කියලා බලනවා. ඉතින් ඔය විදිහට උත්සාහවත් වෙනවා. ඉතින් එහෙම උත්සාහවත් වෙන කෙනෙක්ට ඔතෙන්ට ගෙනහලා තමයි අපි එදාර කච්චායන ස්වාමීන් වහන්සේගේ උපදේශ මාලාවට ආවේ. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙතෙන්දි ප්‍රකාශ කරනවා, මේ විදිහේ තත්ත්වයක් අත්දකින්න කෙනෙක්ට ප්‍රකාශ කරන. මොකද්ද මෙන්න මේ විදිහට සිහියෙන් ඉන්න කෙනෙක්ට මේ කණෙන් සියලු දේම මේ වටපිටාවේ වෙන ශබ්ද ඔක්කොම ඇහෙනවා. වටපිටාවේ තියෙන දේවල් ගැන බොහොම දැනුවත්, බොහොම දැනුවත් භාවයක් තියෙනවා. ඊළඟට මේ ඇහැට වටපිටාවේ වෙන සිදුවීම් ඔක්කොම පේනවා. කට්ටිය කරන පිස්සු විකාර ටික ඔක්කොම පේනවා. ඊළඟට ඒ විදිහට වටපිටාවේ කට්ටිය කතා බහ කරන දේවල්, ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ක්‍රියාමාර්ග ඔක්කොම පේනවා, ඇහෙනවා. එහෙම ඇහුණාට පේුණාට අන්න සියලු දේම අතාරින්නෙත් නැහැ. සියලු දේම අතාරින්නෙත් නැහැ. යම් කිසි වෙලාවක ක්‍රියාත්මක වෙන්න පුළුවන් අවස්ථාවක් අහම, ඒ සඳහා සුදුසු අවස්ථාවක් අහම අන්න ක්‍රියාත්මක වෙනවා මේ තැනැත්තා. සියලු දේම අත්හැරලා මම දැන් භාවනා කරනවා මට ඇහෙන්නේ නැහැ. ඔන්න ඔහොම වෙනුවට අන්න සුදුසු අවස්ථාවේදී ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තවත් අවස්ථාවක් එනවා ක්‍රියාත්මක නොවී විඳිය යුතු අවස්ථාවක්. ක්‍රියාත්මක නොවී ඉන්න අවස්ථාවේදී අන්න මොකද වෙන්නේ? ඇස් ඇත්ත ඇති වුණාට අන්ධෙක් වගේ, කන් ඇති වුණාට බීරෙක් වගේ, ශක්තිය තියුණාට අන දුර්වලයෙක් වගේ, ප්‍රඥාව තියුණාට මෝඩයෙක් වගේ. මේ විදිහට ඉඳලා මෙන්න මේකෙන් බේරිලා යන්න, තමන්ගේ යහපත සලස ගන්න මේ යෝගියා උත්සාහ කරනවා කියලා සඳහන් කරනවා. ඊළඟට බැරිම වුණොත් හරියට මලා වගේ ඉඳලා හරි කමක් නැහැ, මලා වගේ ඉඳලා හරි කමක් නැහැ, අන්න තමුන්ගේ ජීවිතේ බේර ගන්න, තමුන්ගේ ප්‍රතිපදාව රැක ගන්න මේ තැනැත්තා උත්සාහවත් වෙනවා. ඒ විදිහට වැඩ කටයුතු කරනවා. අන්න එහෙම ප්‍රතිපදාවක මේ තැනැත්තා යෙදෙනවා කියලා මේ ස්වාමීන් වහන්සේ කියනවා. ඉතින් ඔන්න ඔය බැලන්ස් එක ගැන කතා කරොත්, ඔය බැලන්ස් එකට ගෙනහලා තමයි අපි එදා නැවැත්තුවේ. ඉතින් ඔය බැලන්ස් එක ගැන කතා කරොත් ඕක හරියටම මෙහෙම කරන්න කියලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම අහන්නත් එපා. ඇත්තටම එහා අහන්නත් එපා. එහෙම අහලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් තම තමුන්ගේ බැලන්ස් එක තම තමුන් හොයාගන්න ඕනේ. තම තමුන් හොයාගන්න ඕනේ මම කොහොම විදිහටද මේ බැලන්ස් එක හදාගන්නේ කියලා. මම කොයි අවස්ථාවේදීද ක්‍රියාත්මක විය යුත්තේ? මම කොයි අවස්ථාවේදීද මේ විදිහට මලා වගේ ඉඳලා හරි කමක් නැහැ මේ ගාමන රැකගත යුත්තේ කියන එක තම තමුන් හොයාගත යුතු දෙයක්. තම තමුන් හොයාගත යුතු දෙයක්. ඉතින් මම උත්සාහ කරොත් මෙහෙම කරන්න මේක තමයි හරිම විදිය කියලා කියන්න අනිතින් මම පටලව ගත්ත වෙනවා, මම වරදා ගත්ත වෙනවා. ඉතින් ඒක හින්දා අපි බලමු මෙහෙම කියලා කියන්න බෑ. හැබැයි ඒ වෙනුවට අපිට පුළුවනි නිකන් කතන්දර ටිකක් කියන්න. මෙන්න මෙහෙමත් කරපු අවස්ථා තියෙනවා, මෙන්න මෙහෙමත් කරපු අවස්ථා තියෙනවා කියලා යම් කිසි කතන්දර ටිකක් අපිට කියන්න පුළුවන්. ඒ විදිහ අත්දැකීම් ටිකක්, එක එක්කෙනාගේ අත්දැකීම් ටිකක් බෙදා හදා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් තම තමුන්ගේ ගමන පැහැදිලි කරගන්න ශක්තියක් අපි හැමෝටම දිනු වෙලා එනවා. මේ අනුන්ගේ අත්දැකීම් මත පදනම් වෙලා තම තමුන්ගේ ශක්තිය දිනු කරගන්න හැකියාවක් අපි හැමෝටම දිනු වෙලා එනවා. ඉතින් අපි බලමු කොයි විදිහටද එහෙනම් මේක අපේ ජීවිතවලට අපි ගලපගන්නේ, කොයි විදිහටද මේක තව තව ලං කරගන්නේ කියලා අපි පොඩ්ඩක් උත්සාහ කරමු, අපි පොඩ්ඩක් බලමු. ඉතින් මුලින්ම ගත්තොත් අන්න අර ඔය අන්ධෙක් වගේ බීරෙක් වගේ ඉන්න කතාව බොහොම ප්‍රසිද්ධ කතාවක්නේ. ඔය භාවනා ශාලාවල ගහලා තියෙන කතාවක්. ඇස් ඇත්තේ අන්ධෙක් වගේ, කන් ඇත්තේ බීරෙක් වගේ, ඊළඟට ශක්තිය ඇත්තේ මෝඩෙක් මේ දුර්වලෙක් වගේ, ප්‍රඥාව ඇත්තේ මෝඩෙක් වගේ කියන එක ඔක හැමතැනම දන්න කයක්. ඉතින් ඕක භාවනා කරන්න ගියාම, ඔය ගෙවල්වල ගියාමත් ඔය ප්‍රශ්නේ තියෙනවා. පන්සලේ ඉඳලා ගෙදර ගියාම අන්න කතා කරාට ඇහෙන්නේ නැහැ. මොනව හරි කිව්වට මේ තැනැත්තගේ ප්‍රතිචාරයක් නැහැ. ඉතින් ගෙදර කට්ටිය බලනවා මේ මොකක් වෙලාද මේ කියලා බලනවා. ඉතින් ආරවුලක් වුණත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔහොම අත්දැකීමුත් තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ බෝසත් අවදී යම් කිසි කතා වස්තුවක් සඳහන් වෙනවා. මොකද්ද? අන තේමිය ජාතකී කියලා. ඉතින් මේ පින්වතුන් දන්නවා ඇති ගොඩක් වෙලාවට. ඉතින් මොකද්ද ඒ තේමිය කුමාරයා? අන්න ඒ යම්කිසි රජ පවුලක උප්පත්තිය ලබල ඒ යම්කිසි ශක්තියක් දියුණු කරපු කෙනෙක් නිසා අන්න පොඩි කාලෙම කුඩා අවදියේම තමුන්ගේ අතීත භවයක් සිහි වුණා. අතීත භවයක් සිහි වුණා. මොකද ඒකෙදි දැක්කේ අන්න 20 අවුරුද්දක් රජකම් කළා තියෙනවා. ඒ අතීත භවයේදී 20 අවුරුද්දක් රජකම් කළා තියෙනවා. 20 අවුරුද්දක් රජකම් කළා. ඒකේ ප්‍රතිඵල විදිහට ඒකේ ආනිසංස විදිහට මොකද වෙලා තියෙන්නේ? අන්න 80,000ක් අවුරුදු නිරයක පැසිලා තියෙනවා. අපායක පැසිලා තියෙනවා. නිරයක පැසිලා තියෙනවා 80,000ක් අවුරුදු. අන්න අර 20 අවුරුදු රජකමේ ආනිසංස විදිහට. අන්න එතකොට රජකමක් ලැබුණොත් වැරදිලාවත් අන්න මොකද වෙන්නේ? අපායට කෙටි මාර්ගයක් හැදිලා එන ස්වරූපයක් තමයි මේ කුමාරයා දකින්නේ. එහෙම නැත්තම් අර ගාල්ලේ යනවා නම් ගාලු පාරෙන් ගියපු එක දැන් හයිවේ එකෙන් වේ අතිවේගෙන් ගාල්ලට යන්න පුළුවන් හැකියාවක් මෙන්න මේ කුමාරයා අත්දකිනවා. ඉතින් මොකද කරන්නේ? මේක දැක්කහම මේක අත්දැක්කහම මේ තරුණයා අන්න අර ගාතාවේ කියන විදිහටම තමුන්ගේ ක්‍රියාවත් යෙදෙනවා. මොකද්ද කරන්නේ? මේ රජකම තාත්තා රජකම දෙයි කියලා බයෙන් මොකද කරන්නේ? අන්න ඉන්නවා ඇස් ඇත්තේ අන්ධෙක් වගේ ඉන්නවා. කන් ඇත්තේ බීරෙක් වගේ ඉන්නවා. ප්‍රඥාව ඇත්තේ මෝඩෙක් වගේ ඉන්නවා. ශක්තිය ඇත්තේ දුරලෙක් වගේ ඉන්නවා. ඉතින් මෙහෙම මේ විදියට මන්ද බුද්ධික විදියට වැටිලා ඉන්නවා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු 15ක් 16ක් යනකම්ම දෙමාපිය උත්සාහ කරනවා නොයිකුත් වැද්දු ගෙනනවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒ වුණාට මේ ලෙඩේ හරියන එකක් නෙමේ. ඉංග කයේ ලෙඩක් නෙමේ, හිතේ ලෙඩක්නේ. හිතේ ලෙඩ එහෙම සුව කරන්න බෑ. ඉතින් මොකද වෙන්නේ? අන්න උත්සාහ කළ බැරිම තැන කියනවා මොකද්ද? මෙන්න මේ විනාශකාරී දරුවා, මෙන්න මේ අපිට කැලලක් වෙන දරුවා ගිහිල්ලා අරගෙන ගිහිල්ලා මෙන්න මේ කැලේට අරන් ගිහිල්ලා මේකව වලලලා දාන්න කියලා අන්න තමුන්ගේ ගෝලෙක්ට බාර දෙනවා. මේකව අපිට මෙහෙම එකක ඉඳියේ නැති විදිහට මකලා දාන්න කියලා අන්න තමුන්ගේ ගෝලෙක්ට බාර දෙනවා. ඉතින් කරත් එකේ හරි මොකක් හරි දාගෙන ගිහිල්ලා ඔන්න කැලේ දැන් වලක් කපනවා. අන්න වලක් කපන වෙලාවේදී අන්න නැවතත් පණ ගහලා එනවා. නැවතත් අන්න ශක්තිය ඇති බව පේනවා. කාන් ඇහෙන බව පේනවා. ඇස් පේන බව පේනවා. නැකිట్లా ඉතින් අන්න පොඩ්ඩක් ඇඟපත හිරියරලා අන්න අර වල කපන තැනැත්තට ආමන්ත්‍රණය කරනවා. වල කපන තැනැත්තට කියනවා මට මෙන්න මේ විදිහට නිදහසක් ලබා දෙන්න. මාව බේරලා හරින්න කියලා පොඩි සඳහනක් කරනවා. ඉතින් අන්න එහෙම බුද්ධ ඒ අතීත භවයක බුදුරජාණන් වහන්සේ ඒ විදිහට කරපු උපක්‍රමයක් අපිට අත්දකින්න පුළුවන්. මොකද්ද? අන්න අර විදිහ රජකමක් ලැබෙයි කියලා බයට. ඉතින් ওই රජ වෙන්න යන කට්ටියටත් හොඳට ඉතින් හොඳ පාඩමක් තමයි තියෙන්නේ. අපි බලන කොහොම හරි රජකමක් ලං කරගන්න තමයි අපි බලන්නේ. ලං කරගත්තら මොකද? අන්න ඉතින් ගොහේ ගිල්ල නතර වෙයිද කියන්න බෑ. 20 අවුරුද්දක් රජකම් කළොත් මොකද? අන්න 80,000ක් අවුරුදු හෝ ඊට වැඩි ගාණක් මොකක් හරි නිරයක ගිහිල්ලා වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔහොම දෙයක් අත්දකිනවා. ඔහොම එන්න එක එක කතාවක්, එක විදිහක කතාවක් අපිට කියන්න පුළුවන්. ඉතින් එහෙම ඔය විදිහේ ඔය ක්‍රමයක්, උපක්‍රමයක් අනුගමනය කළ තියෙන කවුද? අන්න බුදුරජාණන් වහන්සේ අතීත භවයක. ඉතින් ඒ විදිහේ ශක්තියක් දියුණු කරපු කෙනෙක් තමයි ඒ විදිහේ දෙයක් අනුගමනය කළා තියෙන්නේ. ඉතින් මේ විදිහේ කතාවක් අහන, මේ විදිහේ දෙයක් අත්දකින්න කෙනෙක් කියන, හරි මමත් අද ඉඳලා කිසිම පාප කර්මයක් කරන්නේ නැහැ. කිසිම පාප කර්මයකින් ඒ විදිහට යෙදෙන්නේ නැහැ කියලා මොන තවත් කෙනෙක් කියනවා. ඉතින් ඇත්තටම අර ඒ විදිහේ ශක්තිය ඇති කෙනෙක්, ඒ විදිහේ ආර්යයන් වහන්සේලා ඒ ශක්තිය ඇති, ඒ විදිහේ ශක්තිය දියුණු කරපු කෙනෙක් කරන ක්‍රියාවක් දැකලා, ඒ විදිහේ උත්සාහයක් දැකලා මේ තැනත්තා කියනවා, හරි මමත් අද ඉඳලා මෙන්න මේ විදිහට සියලු පාපයන්ගෙන් වළකිනවා කියලා කියනවා. ඉතින් එහෙම ඇත්තටම කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඉතින් අපි මේ අන්තං එදා වේලා හම්බ කරගෙන යන කට්ටියනේ. ඉතින් එතකොට එහෙම කරන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් ඉන්නවනම් ඒක ඇත්තටම අපිත් සමාදන් වෙනවා. අපිත් අනුමෝදන් වෙනවා. නමුත් මම අත් දකින විදිහ තමයි, මම දකින විදිහ තමයි ඔහොම ප්‍රකාශයක් කරන කෙනෙක් ගොඩක් වෙලාවට මෙන්න මේ තදින් මිරිකගෙන ද්වේෂයෙන් කරන ප්‍රකාශයක් තමයි මේක. ඉතින් ටික දවසක් අර ප්‍රතිපදාව උත්කෘෂ්ඨ විදිහට වඩනවා. මාස කිහිපයක් ওই විදිහට උත්කෘෂ්ඨ විදිහට ඒ ප්‍රතිපදාව වඩනවා. නමුත් අනන ටික කාලෙකින් ගිහිල්ලා බැලුවොත් මේ තැනත්තා සම්පූර්ණ එහා අන්තෙටම ගිහිල්ලා. එහා අන්තෙටම ගිහිල්ලා මෙන්න මේ ආපහු කාමභෝගී කාමබෝගීන්ගිනුත් එහාම කෙරවලට ගිහිල්ල තමයි වැටිලා තියෙන්නේ. මොකද අන්නර ද්වේෂෙන් ටික කාලයක් මෙන්න මේ විදිහට ප්‍රතිපදාවක් වඩනවා. නමුත් අන්න ටික දවසකින් ගිහිල්ලා එහා පැත්තට වැටෙනවා. අන මගේ ඉස්සර යාළුවෙක් ඉන්නේ මොකද අන්න සිංහල බෞද්ධ. සුද්ධා සුද්ධාව පේන්න බෑ. කළු සුද්ධෝ ඊට වැඩිය පේන්න බෑ. ඉතින් පාර සුද්ධා කළු සුද්ධා කියලා තමයි කතාවල් පටන් ගන්න. ඉතින් ඔහොම තමයි. ඉතින් සිංහල බෞද්ධ කියලා ඉතින් ඉන්නේ. ඉතින් ඔහොම 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 කොහොම හරි කාලයක් ගිහිල්ලා දැන් ඉතින් මිනිස්සයා ඔන්න කසාදෙකුත් කරගෙන ඕස්ට්‍රේලියාවේ තමයි පදිංචිය. ඕස්ට්‍රේලියාවේ තමයි පදිංචිය. ඉතින් අර සුද්ධන්ට බැන බැන ඉඳපු කට්ටිය. ඊළඟට අනිත් පැත්තෙන් ඔන්න දැන් සුද්ධන් ගේවට ආසාවෙන් ඉඳපු කට්ටිය ඇවිල්ලා බලනකොට අන්තිමට පැවිදි වෙලා. අන්තිමට බලනකොට පැවිදි වෙනවා. ඉතින් ඕහොම තමයි ඉතින් ඔය වැඩ කටයුතු. ඉතින් අර ඒ විදිහේ තදීස මිරිකල අල්ලන කෙනෙක් ගොඩක් වෙලාවට අපි දකිනවා. මොකක්ද අන්න මේක ද්වේෂෙන් කරන දෙයක්. ඒ වෙනුවට අන්න වැරදට ඉඩ දීලා ටිකෙන් ටික මේ ගමනක් යන මිනිස්සෙට අන්න හැදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තමුන්ගේ තියෙන දුර්ලභකම් එක්ක ටිකෙන් ටික ගමනක් යන මිනිස්සෙට අන්න හැදෙන්න පුළුවන් ශක්තියක් දිනු වෙලා එනවා. අර විදිහට සම්පූර්ණ එහා අන්තයට යනකොට ඕක කඩාන බිඳගෙන යනකොට යන්නේ අන්න වෙනම දිහාවකට. අර තියුණ එකක් නැති කරගෙන තමයි ඒ ගමන යන්නේ. ඒ වෙනුවට අන්න ටිකෙන් ටික වරදට ඉඩක් තියාගෙන ටිකෙන් ටික ඒ වැරදි කරමින් උනත් මේ ගමනක් යන උත්සාහ කරන කෙනෙක්ට අන්න අපි අත්දකින්නවා අරිට වැඩිය යම් කිසි ප්‍රතිපදාවක් වඩන්න පුළුවන් හැකියාවක් දිනු වෙලා එනවා. ඉතින් ඔගේ මොකක් අර ලස්සන කතාවක් තියෙන මොකද්ද අන්න අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට එනවා දායකෙක්. මේ තැනැත්තගේ රැකියාව තමයි ජීවන වෘත්තිය තමයි මාළු ඇල්ලීම. මාළු ඇල්ලීම තමයි මේ තැනැත්තා ජීවිතයකට ගහගෙන කරන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ නොයෙකුත් විදිහට මේ බාන කියනවා මේ මාළු අල්ලන එකේ ආදීනව පෙන්වන්න. ඉතින් මේ තැනැත්තා කැමති නෑ හැබැයි මේ ජීවන වෘත්තිය වෙනස් කරන්න. මේකෙන් මිදෙන්න කැමති නෑ. ඉතින් දිගටම මේක කරනවා. ඒකම තමයි මේ ඔලුවේ වැඩ කරන්නේ. නමුත් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අන්න අර මාළු ඇල්ලීමේ ආදීනව අහලා 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 ඔන්න මේ තැනැත්තා මේ තමුන්ගේ වෘත්තිය පොඩ්ඩක් වෙනස් කරනවා. මොකද්ද කරන වෙනස? අන්න බිලි පිත්ත වතුරට දාලා අමුතු විදිහේ ප්‍රකාශයක් කරනවා. අමුතු විදිහේ ප්‍රකාශයක් කරනවා. මොකද්ද කරන්නේ? මම මේ විදිහේ මේ හැමක් වතුරට දාලා තියෙනවා. ඉතින් ජීවිතේට කැමති මාළුවෙක් ඉන්නවා නම් මේ ජලේ උන් ඔය හැම කන්න එපා. ජීවත් වෙන්න අකමැති මාළුවෙක් ඉන්නවා නම් අන්න ඌ විතරක් ඇවිල්ලා මේ හැම කත්වා කියලා අන්න අමුතුම විදිහේ ප්‍රකාශයක් කරනවා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කියනවා මම නෙමෙයි මම කිව්වා උන්ට එන්න එපා කියලා ඌන් තමයි ඇවිල්ලා මේ හැම කන්නේ කියලා අන්න අමුතුම විදිහේ ප්‍රකාශකුත් කරනවා. ඉතින් කොහොම 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 හරි තවත් කාලයක් ගියලා අන්තිමට අර ස්වාමීන් වහන්සේ අමුතුම විදිහේ උපක්‍රමයක් කරනවා දවසක. දවසක මේ ස්වාමීන් වහන්සේගේ මූණ හොඳ නැහැ. බොහොම අපහාසයෙන් තමයි ඉන්නේ. ඉතින් අර දායක ඇවිල්ලා අහනවා මොකද ස්වාමීන් වහන්සේ අද හරි අපහාසයෙන් වගේ ඉන්නේ. ඒතර කියනවා මම ඊයේ මහා අමුතු විදිහේ හීනයක් දැක්කනේ. මම මහා භයානක හීනයක් දැක්කා. ඒකයි මගේ මේ තාම මම ඒ අපහාසයෙන් ඉන්නේ කියලා. මොකද්ද ඔබ වහන්සේ දැකපු හීනේ? මම දැක්කා මම මාළුවෙක් වෙලා. මම මාළුවෙක් වෙලා මම මේ විදිහේ බිලි කොක්කක රස කෑමක් තිබුණා. මම ඒක ගිහිල්ලා කෑවා. මම ඒක ගිහිල්ලා කෑව කාලා ඊට පස්සේ මේ උගුරේ හිර වෙලා දඟලලා 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 මැරිලා මාව යන්තම් ඩාඩිය දාලා තමයි මං ඇහැරුණේ කියලා මේ හාමුදුරු කියනවා. එදා ඒකට තමයි මට මේ තාම අමාරු. ඒ වේදනාවට තමයි මට මේ තාම අමාරු කියලා මේ හාමුදුරු කියනවා. ඉතින් අර දැනත්තා බොහොම ගැඹුරු විදිහට මේකෙන් පාඩමක් ඉගෙන ගන්නවා. මේකෙන් කල්පනා කරනවා මොකද්ද මේ කියන්නේ කියලා කල්පනා කරනවා. ඉතින් තමුම්ම හිතලා අන්න මාළු අල්ලන එක නවත්තනවා. මාළු අල්ලන එක නවත්තනවා. අන්න ඒ විදිහේ ගමනක් යන කෙනෙක්ට අපිට තේරෙනවා හැදෙන්න පුළුවන් හැකියාවක් වැඩිපුර තියෙනවා කියලා හැඟීමක් අපිට තියෙනවා. මොකද්ද? අන්න තමුන්ගේ වරදටත් ඉඩ දීලා තියෙනවා. වරදටත් ඉඩ දීලා ඒකට අනුකම්පාවක් තියෙනවා. තමුන් ගැනම අනුකම්පාවක් තියෙනවා. ඉතින් ටිකෙන් ටික ටිකෙන් ටික අන්න හොඳ දිහාවට නිවැරදි දිහාවට යන්න පුළුවන් ශක්තියක් මේ තැනැත්තාගේ ගැලපිලා එනවා. ඔය විදිහ දෙයක් අත්දකින්න පුළුවන්. ඉතින් ඊළඟට තව දෙයක් කියවක් මොකද්ද? මෙන්න මේ විදිහට ඉන්ද්‍රියන් මුදා හැරලා ඉන්නකොට අන්න මොකද වෙන්නේ? අපේ අර පරණ පුරුදු කුණුකන්දල් දිහාවට තමයි අපිව සාමාන්‍ය ඇදිලා යන්නේ. පරණ පුරුදු වැරදි දිහාවට තමයි අපි සාමාන්‍යයෙන් ඇදිලා යන්නේ. ඒක තමයි ස්වභාවය. මේක ලණුව ලෙහලා ඇරපු ගමන් අන්න පරණ පුරුදු වැරදි දිහාවට තමයි ඇදිලා යන්නේ. ඉතින් පොඩ්ඩක් අනුකම්පාකට යුතු වෙනවා. අනුකම්පා කටයුතු වෙනවා. ඊළඟට කොයි වෙලාවේදීද මම ක්‍රියාත්මක වෙන්න ඕනි, කොයි වෙලාවේදීද මම ක්‍රියාත්මක නොවී ඉන්න ඕනි කියලා කල්පනා කරන්න ඕනි. ඒ විදිහට ක්‍රියාවත් වෙන්න ඕනි. ඉතින් විටක ක්‍රියාවත් වෙන්න ඕනි, විටක ක්‍රියා නොකර ඉන්න ඕනි. විටක තේරුම් ගන්න ඕනි මහා මුලාවකට වැඩිය යම්කිසි සුළු පරිමාණ මුලාවක් හොඳයි කියලා තේරුම් ගන්න ඕනි. ඒ විදිහේ අවස්ථාවකුත් ගැලපිලා එන්න පුළුවන්. ඉතින් අන්න මහා මුලාවකට ලක් වෙනව වෙනුවට අන්න සුළු පරිමාණ මුලාවක් තියාගෙන ඒක ඔස්සේ බේරිලා අන්නර ලොකු මුලාවෙන් අත් මිදෙන්න මේ දැනටට අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. ඉතින් ඕක ගැනත් කතාවක් කිව්වොත් මොකද්ද, අන්න කෙනෙක් අලුත බැඳපු කෙනෙක් ඔන්න මේ කසාදේ මොකක් හරි අවුලක් ගිහිල්ලා, කසාදේ අවුල් ගිහිල්ලා. ඉතින් මේ තැනත මොකද කරන්නේ, මෙන්න ලොකු ව්‍යාපාරයක් පටන් ගන්න තමයි උත්සාහය. අර තියෙන ප්‍රශ්නේ ගැන කිසිම උනන්දුවක්, ඒක ගැන ක්‍රියාත්මක වෙන්න උත්සාහයක් නැහැ. ඒ වෙනුවට මෙන්න ලොකු ව්‍යාපාරයක් පටන් ගන්න. මොකද්ද කරන්නේ, මේ ලංකාව කියන රටේ ගොඩාක් ගාමන් ෆැක්ටරිස් තියෙනවා. ඉතින් මේකේ තියෙන ලොකු කටින් වේස්ට් එකක් තියෙනවා, ලොකු රෙදි කෑලි කෑලි කපල කපල අපතේ යන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ තැනත් මොකද කරන්නේ, අන්න අපි මේ කටින් වේස්ට් එක අරගෙන අපි හදනවා මොප් එකක්. මේ විදිහට රීසයිකල් මොප් එකක් හදනවා. මොප් එකක් හදලා අන්න අර ඕට්ස් මොප් එකට වැඩිය හොඳ මොප් එකක් හදලා අපි යවන ඔස්ට්‍රේලියාවටම කන්ටේනර් එක පටවලා ඔස්ට්‍රේලියාවටම යවනවා ග්‍රෑම් 650ක් විතර යාන් ගහලා කියලා. මෙන්න මේ තැනත් ලොකු ව්‍යාපාරයක්. ඊට පස්සේ ඉතින් අර යාළු අහනවා, මේ කොහොමද දැන් කසාද ජීවිතේ? එහෙම හරි, කසාද ජීවිතේ කිසි ප්‍රශ්නයක් නැහැ, ඒක වැඩක් නැහැ. මෙන්න ව්‍යාපාරයක් තියෙනවා කරනවා නම්, ලොකු ඔපර්චුනිටි එකක් තියෙනවා කරනවා නම් අපි මේකට අපේ අවධානය යොමු කරමු කියලා. අන්න මොකද වෙන්නේ, අර මහා ප්‍රශ්නයක් වෙනුවට අන්න වෙන වෙන දේවල් ටිකක් ඔලුවට දාගෙන අර මහා ප්‍රශ්නේ පොඩ්ඩක් පැත්තකින් තියලා වෙන පොඩි ප්‍රශ්නයක් අරගෙන වැඩ කටයුතු කරනවා. දමුන්ට ඔලුව හරවන්න බැරි තරමට අන්න ලොකු ව්‍යාපාරයක් පටන් ගන්න උත්සාහවත් වෙනවා. ඒ සඳහා වෙහෙසෙනවා. අන්න මොකද වෙන්නේ, අන්න යම් කිසි උපක්‍රමයක ඉදලා ඉන්නවා. දැනුවත්ව වෙන්න පුළුවන්, අදැනුවත්ව වෙන්න පුළුවන්. තමන්ගේ යම් කිසි විදිහකින් අන්න අර ලොකු ප්‍රශ්නේ පොඩ්ඩක් පැත්තකින් තියලා, ලොකු මුලාව පොඩ්ඩක් පැත්තකින් තියලා, පොඩි මුලාවකට වැටිලා කාලෙ ගෙවමින් ඉන්නවා. ඉතින් කාලෙත් එක්ක ඔන්න යම් කිසි විදිහක විසඳුමක් අත්දකින්න පුළුවන් ශක්තියක් දිනු වෙලා ඉන්න පුළුවන්, විසඳුමක් ගලප ගන්න පුළුවන් ශක්තියක් දිනු වෙලා ඉන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි වැඩ කටයුතු. ඉතින් ඔහොම රළ පදිනකොට, ওই ජීවිත ගමනේ රළ පදිනකොට ඔන්න වෙලාවක මේ තැනත්තට පේනවා, අන්න මොකද්ද මේ මුහුදේ තියෙන විශාලම රළේ නැగిලා එනවා. මේ මුහුදේ තියෙන විශාලම රළේ නැగిලා එනවා. මොකද්ද මේ රළේ? අන්න ලංකාවටත් ආවේ කාලයකට කලින් ඔන්න සුනාමියක් නැగిලා එනවා. සුනාමියක් නැగిලා එනවා. ඉතින් මේ තැනත්ත කල්පනා කරනවා, මම මේ සුනාමියත් කොහොම හරි ෆයිට් කරන්න ඕනේ. මේ සුනාමියත් කොහොම හරි මම මේ පදින්න උත්සාහවත් වෙන්න ඕනේ කියලා තමයි මේ තැනත්තගේ කටයුතු. නමුත් ඇත්තටම ගත්තොත් සුනාමිය කියන එක රළ පදින්න පුළුවන් රළක් නෙමෙයි. ඒකේ රළ බිඳීමක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේක ඉහළ නැගෙනවා මිසක් ආපහු බිඳීමක් වෙන්නේ නැහැ. ඉතින් ශක්තිය ගොඩක් වැඩි. අන්න ඒ වෙලාවට මොකද වෙන්නේ, යටත් වෙලා අර පුවරුවත් අතහැරලා දාලා තමන්ගේ ජීවිතේ බේරගන්න පුළුවන් අවස්ථාවක් යන්තම් උදා කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඒ අවස්ථාවේදී කරන්න දුන් දේ. අන්න මොකද, තමන්ගේ ශක්තිය ඉතුරු කරගන්න ඕනේ. ඔළුව පාත් කරගෙන මේ රළට ඉඩ දීලා සීසී කඩේ යන්න ඉඩ දීලා ඉන්න වෙනවා. එහෙම ඉඳලා අන්න තමන්ගේ ශක්තිය ඉතුරු කරගෙන යන්තම් ජීවිතේ බේරගත්තොත් අන්න ඊළඟ මාසේ ඉඳලා, ඊළඟ අවුරුද්දේ ඉඳලා, නැත්නම් ඊළඟ සතියේ ඉඳලා තමන්ගේ ආර නැවතත් අර පරණ පුරුදු ප්‍රතිපදාවට බහින්න පුළුවන් කියලා මේ තැනතරක් දකින්න පුළුවන්. ඒක ෆයිට් කරන්න ගියොත් මොකද වෙන්නේ, අන්න ඊළඟ මාසෙත් නැහැ, ඊළඟ අවුරුද්දෙත් නැහැ, අන්න ගහගෙනම ගියා, නැති වෙලාවම ගියා කියලා දකින්න පුළුවන්. ඉතින් ওই විදිහේ උපක්‍රම තියෙනවා. ওই විදිහේ ශක්තියින් තමන් තුළ දියුණු කරගන්න පුළුවන්. ඉතින් මොකද, ඔන්න මගේ ඉස්සර යාළුවෙක් ඉන්නේ, මිනිහා හොඳ චණ්ඩියා. කට්ටියගේ දත් කැඩෙන්න දත් බඩට යන්න තමයි ගහන්නේ. ඉතින් ওই විදිහට තමයි වැඩ කටයුතු. ඉතින් කට්ටියත් හොඳටම දන්නවා මෙයාත් එක්ක ලේසි පහසු නැහැ. මෙයා ලේසි පහසු කෙනෙක් නෙමෙයි. හැබැයි ඉතින් ඔන්න දවසක් මොකද වෙලා තියෙන්නේ, අන්න 20ක් විතර ඇවිල්ලා. 20ක් විතර ඇවිල්ලා උඹ අපිට දීපුවට දෙන්නම් කියලා 20ක් විතර ඇවිල්ලා. ඉතින් කියනවා මුකුත් කරේ නැහැ, ඔළුව අල්ලගෙන පාත් උනා විතරයි. ඔලු අල්ලගෙන පාත්තුනා විතර ඉතුරු ටික හරියට මතකත් නැහැ කියලා කියනවා. අන්න 20ක් ෆයිට් කරන්න ගියා නම් මොකද වෙන්නේ? අන්න ජීවිතෙත් නැති වෙන්න පුළුවන්. ජීවිතෙත් නැති වෙන්න අවස්ථාවක් උදා වෙලා ඉන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට ඒ අවස්ථාව තේරුම් ගත යුතුයි. මේක මම ෆයිට් කරනවාද නැත්නම් මේක මම යටත් වෙනවාද කියලා තේරුම් ගත යුතුයි. ඉතින් එහෙම බැලන්ස් එකක් හදාගන්න උත්සාහවත් වෙන්න. එහෙම බැලන්ස් එකක් හදාගන්න උත්සාහ කරන්න. ඉතින් එහෙම බැලන්ස් එකක් හදනකොට තේරෙනවා මේ රැළ කොච්චර ඉවර වුණා ඉවර කරන්න හැදුවත් අපි මේ විදිහේ උත්සාහයක් දරුවත් මේ රැළ ඉවර වෙන්නේ නැහැ. මේ රැළ ඉවර වෙන්නේ නැහැ. මේ රැළ හැමදාම මේ මුහුදේ ස්වභාවය තමයි රැළ නැගීම. නමුත් අනේ රළ වලින් ඉහළ පහළ යන ස්වභාවය අපේ අඩු වෙලා එනවා කියලා මේ තැනතරක් දකින්න පුළුවන්. ඉස්සර තරම් මම මේ රළ නිසා ඉහළ පහළ යන්නේ නැහැ කියලා මේ තැනතරක් දකින්න පුළුවන්. අනේ මේ විදිහට කටයුතු කරගෙන යනකොට, මේ විදිහට උත්සාහවත් වෙනකොට, අනේ දවසක මෙන්න මේ රළ වලින් මිදීමක් තමුන්ට අත්දකින්න පුළුවන්. රළ නැති වෙනව නෙමෙයි, ඒ වෙනුවට අන්න තමුන්ගේ හිතේ තියෙන මේ රළ නිසා ඇති වෙන පීඩාව, කම්පණය නැති වෙලා ගියා කියලා අත්දකින්න පුළුවන්. අදකින්න පුළුවන්. ඉතින් අන්න මොකද්ද මැට්‍රික්ස් ෆිල්ම් එකේ නියෝ හිතනවා, උත්සාහ කරනවා මොකද්ද මෙන්න මේ ලෝකේ විනිවිදින්න තමයි මේ තැනත්තගේ උත්සාහය. ඉතින් මේක කරන්න ගිහිල්ලා මොකද කරන්නේ? ගුටි කනවා කනවා කනවා. ඉතින් ජීවිතෙත් නැති වෙන තරමට යනවා. ජීවිතෙත් නැති වෙන තරමට යනවා. නැති වෙන තරමට ගිහිල්ලා අන්න යම් කිසි අවස්ථාවක මෙන්න මේ තමුන් දිහාවට මේ ආපු පීඩණය ඉවසලා 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 යම් කිසි අවස්ථාවක අන්න තමුන් දිහාවට එන වෙඩි උණ්ඩ ටිකකට අත දික් කළා කියනවා. අත දික් කළා කියනවා ඇති, දැන් ඇති කියලා අත දික් කළා කියනවා. අන්න තමුන්ට ඒ ශක්තියක් හිත ඇතුලෙන්ම දිනුන වෙලා එනවා. ඔය කම්පන චංචල දැන් ඇති කියලා අත දික් කළා කියනවා. ඉතින් මොකද වෙන්නේ? අන්න වෙඩි උණ්ඩ ටික ළඟට ඇවිල්ලා නතර වෙනවා. ළඟට ඇවිල්ලා නතර වෙනවා. මොකද මේ තැනත්තාගේ හිතෙන්ම ඔය ඇති කියලා යම් කිසි විදිහක මෙන්න මේ මායාව ප්‍රතික්ෂේප කරා. මේ මායාවට දීපු ඊඩ ඇති කියලා මේ වැඩ කටයුත්ත හවර කරා. ඉතින් ඒ විදිහට යම් කිසි දවසක් අපි හැමෝටම උදා වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒ දක්වා මේ ගමන යනවා කියන එක තමයි තියෙන බාහිර දුර වැඩේ. ඒ දක්වා මේක කොහොම කොහොම හරි අටවගෙන ගමන් කරනවා කියන එක තමයි බාහිර දුර වැඩේ. ඉතින් එවැනි වූ ගමනකට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. මේ රළ පදිනවක් මෙන් අපේ මේ ප්‍රතිපදාව සති නැමැති පූර්වයෙන් කරගෙන යන අයුරු අපට දේශනා කිරීමට ඔබ ගැන ඔබ වහන්සේට ඉතාමත් පින් සිද්ධ වෙනවා. මේ යෝගාවචර මහත්ම මහත්මීන්ට පොඩි දැනුම් දීමක් කරන්න තියෙනවා. මේ චැට් සෙක්ෂන් එකේ මම දාලා තියෙනවා මේ ලින්ක්ස් වගේක්. ඒ මාර්ගයෙන් සතිමත් ඇවිදීම, සතිමත් පරයන්කෙක් ගැන විස්තර ලබා ගන්න පුළුවන්. ඒ වගේම කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා Google ෆෝර්මේ ලින්ක් එකත්, ඊමේල් ලිපිනයත් සඳහන් කරලා තියෙනවා. මේ කමඨහන් වාර්තාව කියන්නේ කුමක්ද? කියන්නේ භාවනා අත්දැකීම ගුරුවරයාට ඉදිරිපත් කරන සටහන තමයි කමඨහන් වාර්තාව කියන්නේ. මේ කමඨහන් වාර්තාව ඉදිරිපත් කරන විට පළමුවෙන්න මූල කර්මස්ථානය නැත්නම් තමන් කළේ කුමක්ද කියලා සටහන් කරන්න. උදාහරණ වශයෙන් සක්මන හෝ පර්යංකේ ආස්වාස හෝ ප්‍රාස්වාසයේද නැත්නම් උදරයේ පිම්බීම හැකිලීමේද, ඉඳගෙන සිටින ඉරියව්වද යන්න සඳහන් කරන්න. දෙවනුව මූල කර්මස්ථානයේ වෙත සිහිය යොමු කළ ආකාරයේ හෝ මෙනෙහි කළ ආකාරයේ සඳහන් කරන්න. උදාහරණ වශයෙන් මම සැහැල්ලුවෙන් ඇවිදිමින් පාද පොළවේ වදින ආකාරය ගැන සිහිය යොමු කළෙමි. තුන්වැන්න එසේ සිහිය යොමු කළ විට දැනුන විස්තර සඳහන් කරන්න. උදාහරණ වශයෙන් මුලදී අපහසුතාවයක් දැනුන නමුත් ක්‍රමයෙන් පාද ගැන සිහිය යොමු විය. පොළවේ රළු ගතිය, ගල් පෑගෙන ආකාරය ගැන දෙපතුලට දැනුනි. කකුලේ විලුඹ මුලිනුත් ඇඟිලි පසුවත් පොළවේ වදිනවා දැනුනි. ඊළඟට හතරවෙනුව දල වශයෙන් කොපමණ වේලාවක් එක දිගට සතිය පිහිටවීමට හැකියාව ලැබුණාද? උදාහරණ වශයෙන් මට පියවර 6ක් 7ක් පමණ ඇවිදීමේදී එක දිගට සතිය පිහිටුවීමට හැකියාව ලැබුණා. පස්වෙනුවට සතියට හසු වූ වෙනත් කරුණු සහ අපැහැදිලි යමක් ඇතනම් විමසන්න. උදාහරණ, ඇවිදින විට අතීත සිදුවීමක් ඔස්සේ සිත නැවත නැවත දිවීම බාධාවක් ලෙස දැනුනි. හිසෙහි බරගතිය දැනුනි. මේ ආකාරයෙන් කමඨහන් වාර්තා ලියලා අර අප ඉදිරිපත් කර ඇති Google ෆෝර්මේට හෝ ඊමේල් ලිපිනයට එවන්න. එපමණයි ඒ ගැන තියෙන්නේ. මං නදීප් මහතාට ආරාධනා කරනවා මේ අපේ කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා.
තෙරුවන් සරණයි. අද අපේ සාගර හාමුදුරුවොත් ඉන්නවා නිකන් විශේෂ ආරාධිත අමුත් එක් වගේ අද වැඩම කරලා ඉන්නවා. ඉතින් අපි එහෙමනම් ප්‍රශ්න දිහාවට යමු. ඇහුණාද සාගර හාමුදුරුවෝ ගැන?
අද අපිට ලිඛිත වාර්තා එකක් පමණයි ස්වාමීන් වහන්සේ ලැබී තිබෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ, ඇහුණා. අපි ප්‍රශ්න ලෑස්ති කරගෙන ඉන්නේ.
හරි හරි.
පළවෙනි වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්ස, මම පරයන්ක භාවනාවේ යෙදී මූල කමඨහන ලෙස ආනාපාන සතිය වැඩුවා. නාසිකාග්‍රයට සිත යොමු කර හුස්ම රැල්ල ඇතුල් වන දෙසත් ආශ්වාස රැල්ල පිටවන දෙසත් සතියෙන් සිටියා. ආශ්වාසය දිග බවත් ප්‍රාශ්වාසය කෙටි බවත් මට දැනුණා. එසේ හුස්ම රැලි 8ක් 9ක් පමණ පිට වූ පසු මාගේ සිතුවිලි වෙනත් සිතුවිලි වලට යොමු වුණා. සුළු වේලාවකින් මාගේ සිත විසිරුණු බව හැඟී ගිය නිසා මම සතිය පිහිටුවාගෙන භාවනාවේ යෙදුණා. එසේ පැය භාගයක පමණ ආනාපාන සතියේ යෙදී සිටියේදී අවස්ථා කීපයක්ම වෙනත් සිතුවිලි ගලා එන නමුත් ස්වල්ප වේලාවකින් නැවත ආනාපාන සතියේ යෙදීමට හැකි වුණා. තවදුරටත් භාවනාවේ යෙදීමට ඔබ වහන්සේගේ උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේලාට තිසරණේ සරණයි.
පාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. ඔව්, මේකෙදි ඉතින් සාමාන්‍ය විදියට භාවනාව කරගෙන තියෙනවා. ඒකෙදි අරමුණ සියුම් කරගෙන ගියාට පස්සේ එන මතුවෙන, ඒ කියන්නේ රූප ධර්ම කර්ම රූප කර්මස්ථානේ සියුම් කරගෙන යද්දී ඊට පස්සේ එන නාම කර්මස්ථානේ ගැන තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒකෙදි ආනාපානේ ගෙවන් වුණාට පස්සේ හිතේ ස්වභාවය දකින්න පුළුවන්, මේ විසිරිච්ච ස්වභාවය හෝ නැත්නම් සිතුවිලි එන ස්වභාවය. ඒකෙදි ඔය කරපු විදිහට නැවතත් මූල කර්මස්ථානයට ගන්න එකත් හොඳයි. තව පොඩ්ඩක් අවශ්‍ය නම් පුළුවන් මේ ඒ විසිරිච්ච ස්වභාවයේ ඉඳගෙනම ඒ විසිරිච්ච ස්වභාවය මොන වගේද කියලා බලලා එතන කලබල වෙන්නේ නැතුව හිටියට පස්සේ ස්වභාවිකවම නැවතත් ආනාපානීය මතුවෙන්න පුළුවන්, නැත්තම් කයට හිත එන්න පුළුවන්. ඒකත් ස්වභාවික වෙන එකත් ගලණයත් හරි සෞන්දාරාත්මක භාවයක් තියෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් පුහුණු කරන්න පුළුවන්. සිතිවිලි වල දිගට එන රැල්ලක් ආවොත් ඒකත් හොඳට සතියෙන් බලන් හිටියොත් තමන්ගේ නෙමේ වගේ නැවතත් ස්වභාවිකවම මේ ආනාපානෙට එනවා. ආයෙ නැවතත් සිතුවිලි වලට යනවා, නැත්තම් විසිරිච්ච ස්වභාවයට යනවා, ආයෙ තැම්පත් වෙනවා. මේ වගේ මේ ගලණය, ස්වභාවිකය යන ගලණය තමන්ගෙන මේ වගේ බලන් ඉන්න පුළුවන් තරම් මේ භාවිත බහුලීගත කරන්න කියන එක තමයි වார்த்தාවේ හැටියට කියන්න තියෙන්නේ. මම හිතනවා ලොකු ගැටලුවක් මතු කරන පාටක් නැහැ. ඉතින් ඒකින්ද හැමෝටම තියෙන මේ ස්වභාවය තමයි මේ හැමෝගෙම කමටහන් වார்த்தාව ගත්තොත් ওই ටිකම තමයි කියවෙන්නේ. එක්කෝ මූල කර්මස්ථානයේ ගවන් ගියාට පස්සේ වේදනාව ගැන සමහර කෙනෙක් කියනවා, නැත්නම් රූප සද්ද ගැන කතා කරනවා, නැත්නම් සිතිවිලි ගැන කතා කරනවා. ඉතින් මේ හැම දෙයක්ම අර නාම රූප දෙක හොඳට අපිට පිරිසිදුව පෙන්වන අවස්ථාව. ඉතින් ඒකට බය නොවි හොඳට විපස්සනා කරන්න, නැත්නම් සතිමත් වෙන්න කියන එක තමයි කියන්න දෙන්නේ.
අපිට වෙන ලිඛිත කමඨහන හෝ ප්‍රශ්න ලැබී නෑ. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සහභාගී වෙලා සිටින අයට. වාචික ප්‍රශ්න හෝ තමන්ගේ භාවනා සම්බන්ධ කෙනෙක් අතුසලා තියෙනවා මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ දිල්රුක්ෂි අන්මියුට් කරලා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
සර්වන් සර්නේ ස්වාමීන් වහන්ස මම මේ භාවනා වැඩසටහනට අලුතෙන් සහභාගී වුණේ. මම ආධුනිකයෙක්, මාස දෙකක් විතර වගේ තමයි දැනට භාවනා කරන්න පටන් අරගෙන. මම ආනාපාන සතියන වඩලා නැහැ ස්වාමීන් වහන්ස. මට සමත භාවනාවේදී හිත එකඟ කරගන්න ටිකක් අමාරුයි. ඒක නිසා මම විදර්ශනා භාවනාවට යොමු වුණා. විදර්ශනා භාවනාව කායගත සතිය තමයි විදර්ශනාවට නැඟුවේ. විදර්ශනාවේදී මගේ හිත ගොඩක් හොඳට එකඟ කරගන්න මට පුළුවන්. පැය දෙකක් විතර වගේ භාවනාවෙන් එකනේ හිත එකඟ කරගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ හදිස්සිය නිකන් භාවනාවේ මේ මට එක සැරේටම හිතා ගන්න බෑ. නිකන් අරමුණක් තියෙනවා. ඒ අරමුණ නිකන් ඈතයි වගේ. නමුත් අර මේ අරමුණක් තියෙනවා. නමුත් සිතිවිලි එනවා. ඒ සිතිවිලි පැහැදිලිත් නැහැ. නින්ද ගියා වගේ දැනෙනවා. නමුත් නින්ද ගිහිල්ලත් නැහැ. මට ඒ ස්වභාවය මොකද්ද කියලා, ඒ කියන්නේ මට භාවනාවෙන් නැගිට්ටා මට කනසල්ලක් ඇති වෙනවා. මන්ට භාවනාව වැඩෙන්නේ නැහැ කියලා.
එතකොට මම මෙහෙම ප්‍රශ්නයක් ආවොත් දැන් එතකොට ආනාපානේ නෙමෙයි මේ කරන්න විපස්සනාව කියලා කියද්දි දැන් එතකොට ගන්න මූල කර්මස්ථානේ නැත්තම් දැනෙන දේ ප්‍රත්‍යක්ෂ වශයෙන් මොනවද දැනෙන්නේ කියන එක පොඩ්ඩක් තව විස්තර කරන්න පුළුවන් නම් මුල ටික ඉඳන්ම අපිට සුද්ධ කරගෙන යන්න පුළුවන්.
ස්වාමීන් වහන්ස, කායගත සතිය තමයි වැඩුවේ. පිළිකුල් බව ඉස්සෙල්ලාම පිළිකුල් මේකන ප්‍රධාන ටික පිළිකුල් භාවනාවේ කියන කොටස් ටික කටපාඩම් කරගෙන අර එකේ ඉඳන් පහට යනවා, පහේ ඉඳන් ආපහු එකට යනවා. ඒ ටික කළා.
ඔව්. එතකොට
ඒ ටික කරලා ඊට පස්සේ ඒවා පිළිකුල් විදිහට කියන වර්ණ වශයෙන්, සටහන් වශයෙන් එහෙමත් කරා. එහෙම කරලා ඉවර වෙලා ඊට පස්සේ මේවා අනිත්‍යයට යන වෙලා වැටෙහෙන
අපිට ඇහෙන්නේ නැතුව ගියා.
ඇහෙනවනේ සමනාංශ. ඒ විදිහට තමයි විදර්ශනාව කළේ.
ඔව්. එතකොට
ඒ කියන්නේ මම
එතකොට
ගුරුවරයෙක්,
ඔව් අපිට සුද්ධ කරන් ටික
ගුරුවරයෙක්ගේ, ඔව් සාමිනස් ගුරුවරයෙක්ගෙන් මම මේට කලින් එහෙම يعني ලොකුවට එහෙම මේ අවවාද අරගෙන නැහැ. මම ධර්මදේශන අහලා තමයි භාවනාවට යොමු වුනේ.
ඔව්, ඒ කරපු ටිකේ පිනට තමයි මේ මම්මුණේ කියලා හිතාගෙන අහගෙන ඉන්නකෝ. එතකොට දැන් අපි විපස්සනාව කියන්නේ දැන් කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ඉඳන් තමයි අපි පටන්ගෙන දිගට කරගෙන යන්නේ. එතකොට කායानुපස්සනාව කියපුවාම අපි ගොඩක් වෙලාවට ඉරියව්ව නැත්තම් ඔය ආනාපාන සතිය, පිම්බීම හැකිලිම් වගේ දෙයක් අපි ගන්නවා මූල කර්මස්ථානයේ වශයෙන්. ඒ ගන්නේ එතකොට අපි සාක්කියක් තියෙනවා අපිට කයෙන් මොනවා හරි සංඥාවක් අපි, ඒ කියන්නේ කය අපි ජීවත් වෙනවා කියන්නේ අපි සංඥාවක් ඇත්ත වශයෙන්ම අපි දකිනවා ඒක හරහා. ඒ කියන්නේ ඔයා හුස්ම ගන්නවා නම් හුස්ම ගන්න එක දැනෙනවා කියන්නේ ඔයා මේ හිතවිල්ලක් නෙමෙයි. ඒක මේ කයෙන්ම දැනෙන දෙයක්. ඒක ප්‍රත්‍යක්ෂ කළ හැකි දෙයක්. ඒ වගේ අපි ඒ වගේ දෙයක් අරගෙන තමයි කායानुපසනාව අපි ඉස්සලාම මූලිකව පටන් ගන්නෙ. ඉතින් මම දැන් ඇහුවොත් දැන් ඔයා ඉඳගෙන ඉන්නේ හිටගෙනද?
ඉඳගෙන සා.
ඉඳගෙන ඉන්නේ. හරි. එතකොට ඔයා පොඩ්ඩක් ඔහොම මැස් දෙක වහගෙන ඔයා ඉඳගෙන ඉන්නවා කියද්දි ඔය ඉන්න දැනීමෙන් ඔයාගේ කය ජීවත් වෙනවා කියන ඔයාට දැනෙන දෙයක් කියන්නේ?
මේ යටිපතුල වල තියෙන ස්පර්ශය.
ඔව්.
ඊට පස්සේ මේ ඉඳගෙන ඉන්න ආසනයේ තියෙන ස්පර්ශය.
ඔව්.
හුස්මවලන ස්වභාවය.
ඔව්. දැන් එතකොට මං ඇහුවොත් මෙහෙම ප්‍රශ්නයක්. දැන් ඔය දැනෙන ටිකයි ඔයා අර හිතෙන් රූප හදලා ගන්නවනේ. දැන් මේක පිළිකුලයි මේක දකින්න එකයි අතර වෙනසක් වාඩ තේරෙනවද? කෝකද කවුරු දැක්කත් එක කෝකද වගේද තේරෙන්නේ? ඔයා දැක්කත් මං දැක්කත් එකම දේ දකින්න පුළුවන් කර්මස්ථානේ ඔයා දකින්න මොන දෙකක් වශයෙන්ද මොකක් වශයෙන්ද ওই දෙකෙන්?
මේ කයේ
තියෙන ඇත්තම දැනෙන ස්වභාවය බුදුහාමුදුරන්ට එකයි, රහතන් වහන්සේටත් එකයි, ඔයාටත් එකයි, මටත් එකයි. එතකොට මේක කතා කරොත් මුළු ලෝකෙටම කතා කරත් එකම දෙයයි කතා කරන්න තියෙන්නේ. එතකොට අපිට මේක ප්‍රකෘතියක්. ඒ කියන්නේ අපි අද්දුටු ප්‍රත්‍යක්ෂයක්. දැන් අර වගේ සංකල්පයකට ගියොත් ඒක ක්‍රමයක් තියෙනවා. ඒක ගුරුවරයෙක්ට දිගට කරගෙන යන්න ඕන දෙයක්. නැත්තම් පිළිකුල හරි සමතේ හරි දෙයක්. ඒක අපි හදාගෙන අපේ හිතින් හදාගෙන ඒක තුල ජීවත් වීමක් තමයි. ඒකත් සිත ඒකාග්‍ර කරගන්න හොඳයි. නමුත් හොඳ ගුරුවරයෙක්ට ඒක කරගෙන යන්න ඕනේ. නමුත් මේකෙදි ඔයාට තේරෙනවා මං ජීවත් වෙනවා කියලා. එතකොට මේ ජීවත් වීම තුල ඒක තුල ඉද්දී අර තමන්ගේ තියෙන කලබලකාරී සිතුවිලි හිත එහෙම හේ දුවන දේවල් ඒව කොහොම නැති වෙලා තමන් දන්න අද්දුරු ප්‍රත්‍යක්ෂයකට හිත යනවා. එතකොට බයක්වත් ඇති ගැනීමක්වත් මොකක් එන්නේ නැහැ. කාටත් මේක පොදුයි. සහ මේක උදාසීන අරමුණක්. ඒක දිගේ යද්දී අපිට ඒ අපිටම දැනෙන දේවල් අපිටම සුද්ධ කරගෙන යන්න පුළුවන් ක්‍රමයකට මේක ඉදිරියේදී හැදෙනවා. ඉතින් ඒක තමයි අපි කායानुපස්සනාවේදී ඔය ඉරියව්පත නැත්තම් මේ ඉඳගෙන ඉන්නවා කියලා දන්නවා, හිටගෙනදී හිටගෙන ඉන්නවා කියලා දන්නවා, ඇවිදිදී ඇවිදිනවා කියලා දන්න මේ ප්‍රත්‍යක්ෂ දේ කාටත් කතා කරපුවාම තේරෙන දේ අරගෙන අපි මුල් කරගෙන යනවා. එතකොට මේ ගමනේ යද්දි සමාහයට ඔයා සංසාරේ වඩලා තියෙනවා නම් ඔයා සුභයක් අට්ටි සංඥාවක් ඒ වගේ දෙයක් එන්න පුළුවන්. නමුත් අපි ඒක මුල් කරගන්න නැතුව මේ දේ ප්‍රත්‍යක්ෂ අදුරු ප්‍රත්‍යක්ෂ මුල් කරගෙන මේ භාවනා කරගෙන යනවා. ඒ කරගෙන ගියත් ඔයා ඔය කියපු ඔය මොනවත් දන්නේ නැති ඇඩ්‍රස් නැත්ෙන්ට වැටෙනවා. ඒක ගැන දැන් පොඩ්ඩක් මම විස්තර කරන්න කියන ඔයා කොහොමද ඒ අර මොනවත් නොදන්න තැනට යන්නේ, මොන තමන්ගේ හිත කොහොමද එතන ඒ තදමාරු උනේ කියන එක පැහැදිලි කරන්න කියලා මම දැන් කියනවා.
එක්කෙනා සම්හාස මට extra ධර්මදේශනාවක් අහද්දි මට හිතුණා මට මේ දේවල් ටික තේරෙනවා කියලා. ඒ හිතුණ දවසේ ඉඳන් ඊට පස්සේ භාවනා කරද්දී අර විදිහට හිත කන්න මගේ භාවනා අරමුණට හිත ගන්න අමාරුයි. නමුත් අරමුණක් තියෙනවා අර ඈතින් වගේ.
ඔව්.
එනාට එක වැඩෙන්නේ නැති ස්වභාවයකට පත් වුණා.
ඔව්. එතකොට අරමුණ ළඟ තියෙද්දී අරමුණ ඈත තියෙද්දී වඩා වැඩි සතියක් අවශ්‍ය කෝකටද?
අරමුණ ඈත තියෙද්දී.
ඈත තියෙද්දී. එතකොට ওই වෙලාව තියෙන්නේ වඩා වැඩි සතියකින් ඔයාට ඈත තියෙන අරමුණුත් පේන්න අරගෙන තියෙනවා. එතකොට සතිය පැත්තෙන් ගත්තාම දියුණුවක්ද පාඩුවක්ද? ඉදිරියට යෑමක්ද පස්සට යෑමක්ද? ඈත තියෙන අරමුණු කියන්නේ අරමුණ ඈත් වෙලා ඒත් ඔයාට දැනෙනවා. ඒක දැනෙන එකද නැත්නම් අරමුණ ළඟින්ම තියෙන දැනෙන එකද සතිය වැඩි?
අරමුණ ඈතින් තියෙන.
ඈතින් තියෙනකොට. එතකොට මේ සතිය වැඩි වීමද අඩු වීමද කියලා ගත්තොත් කියන්න අමාරුයි නේ. නිකන් හිතේ ඒක අවංකවම කියන්න අමාරුයි. මේ භාවනාවේ දියුණුවක් කියන එක කියන්න අමාරුයි නේ.
එහෙමයි.
අන්න ඒක තමයි සුද්ධ කරගන්න තියෙන්නේ. ඒක තමයි කතාක සාකච්ඡාවකින් කරගන්න තියෙන්නේ. ඒකයි ගුරුවරයෙක් අවශ්‍ය. නැත්තම් අපි යන පාත් එක අපි මේක හිතලුවද්ද නැත්තම් සංකල්පයද යථාර්ථයක්ද කියන එක දැන් යථාර්ථයක් කිව්වට පස්සේ දැනෙන දේ අපිට දැනෙන දේ ඇත්ත දේ. එතකොට සංකල්පය කියන්නේ අපි හිතින් මවාගෙන මේ අපේ ධර්ම කරුණු නැත්තම් තියරි ටික මූලධර්ම ටික ඔලුවට දාගෙන ඒකෙන් හිතන එක තමයි සංකල්පයක් කියන්නේ. නැත්නම් අපි බුදු කෙනෙක් මවාගෙන නැත්නම් යාළුවෙක් මවාගෙන මෛත්‍රී කරද්දී අපි ඒක සංකල්පයක් හදාගෙන තමයි ඒ දේ කරන්න ඕනේ. සත්වේ පුද්ගලෙක් හිතින් මවාගෙන. නමුත් දැනෙන දේ ගත්තට පස්සේ කාටත් එකයි, කවුරු දැක්කත් එකයි, අපිම තව පාරක් දැක්කත් ඒත් එකයි. ඒකෙන් හින්දා මේ යථාර්ථයක අරගෙන කතා කරගෙන ගියාට පස්සේ මේක හොඳට තේරෙනවා. තමන්ගේ අරමුණු එන්න ටික ඈත් වෙන ගතිය. ඒ ඈත් වෙදී අපි බය වෙන ගතිය. ඊට පස්සේ මේ නමුත් ඈතින් පේන එක සතිමත් භාවයේ තව හොඳ ත්‍රීව භාවයක් නැත්තම් සතිය වඩපු හිඳයි මේ අරමුණු මේ වෙන් වෙලා මේ විදිහට පේන්නේ කියලා දැනගත්තාම මේක භාවනාවේ දිනුවක් කියලා ගත්තට පස්සේ අපිට දිගට කරගෙන යන්න පුළුවන් බය නැතුව. ඒකින්ද ওই විදිහටම කරගෙන යන්න නැවත නැවත වාර්තා කරන්න බය නැතුව මේ වෙන දේ හොඳට ප්‍රත්‍යක්ෂව වෙන දේ මේ සිතුවිල්ලක ප්‍රපංචක නෙමේ ඉන්නේ මේ මම මේ දකින්න දේ තුල ඉන්නේ කියන එක විශ්වාසයෙන් යන්න මේ තව මොනවද තියෙන ගැටලු වශයෙන් දකින්නේ
ස්වාමීන් වහන්සේ? මේ දැන් මම මට සමහර වෙලාවට මේ පොඩි සැකයක් ඇතුළේ මම මේ කරන විදිහ හරිද, එහෙම නැත්නම් මම සමතේම කරන්න ඕනද මුලින් ඉඳන්, නැත්නම් මම විදර්ශනාවට එක සැරේ ආපු එක මම වැරදිද, ඒ වගේ හිතනවා මට.
ඔව්. මේ ඒකෙදි ඔයා දැන් ඔය සමත විපස්සනා කියලා කියන්නේ ඔයා බෙදාගත්ත දෙයක්. නමුත් ඒක ඇත්තටම ඔයා කරලා තියෙන සමතේ විපස්සනාවද කියලා එක අපි සාකච්ඡා කරොත් ඒක වෙනම මාතෘකාවක්. ඔයා කරලා තියෙන්නේ මෙච්චර කාල සමතේ කියලා කිව්වොත් එහෙම ඔයා පුදුම වෙන්න පුළුවන්. නැත්තම් ඔයා කරලා තියෙන විපස්සනාව කියලා කිව්වොත් ඒක අපි තියෙන දැනුමට අවශ්‍ය දෙයක්. ඒක අදාළ නැහැ භාවනාවේ දියුණුවට. ඒ කියන්නේ ඔය කරගෙන යන විදිහට නැවත දැන් මං කිව්වේ මූල කර්මස්ථානයක් විදිහට ගන්න ඕනේදී තමන්ගේ කය අරගෙන තමන්ගේ කයෙන් දැනෙන දේ අරගෙන ඒක තුල යන්න අර මේ මේ හිතලා ගන්න දේවල් ටික තියෙන්නේ. අපි රූපයක් හෝ මොනවද ඒ ටික දැනට අඩු කරලා, ඒ කියන්නේ මේ මේ ඔයා මොනවද කරේ, මොකද්ද මේ
කයගතස,
ඒ කියන්නේ මේ මේ අසුබ, ඒ කියන්නේ සිතුවිලි, ඒ කියන්නේ මේ රූප මවාගෙන කරපු දෙයක් නේ ඒක, ඒ කියන්නේ කිය කියා වගේ දෙයක් නේ.
එහෙමයි.
ඒ ටික නවත්තලා ඔයාට පුළුවන් ද කයට හිත දාලා ඔය ඔයා දැනිච්ච ටික ඒ ටික බලාගෙන ඉන්න?
එහෙම සමස් දැන් මට ඒ ගැටලුවක් තිබුණා. මම ඉස්සර දැන් කෙස් වල අනිත් බබ දාගෙනකොට මම ඒක අර සූම් කරලා වගේ ඇස් දෙකෙන් අර මවා ගන්නවා මනසින් මේක කොහොමද රූප බෙඳිලා යන්නේ. දැන් අර ටික ටික යනකොට අර එහෙම පේන ගතිය ටික කඩු වෙලත් ගියා.
ඒක මම
මට ඒකත් ගැටලුවක් වුණා.
ඔව් ඒක තමයි. ඒක මම කිව්වොත් ඒක ඔයා දකින රූපයක් නේ. ඒක හිතින් මවාගත්ත රූපයක්. ඉතින් මවාගත්ත රූපයක්. ඒක වෙනුවට ඔයාට ගන්න බැයිද මේ දකින්න රූපයක්? මේ කයේ ආනාපානි හරි ඔය දකින්න ආනාපානි නැතත් කමන්නේ. ඔයා ඔය කිව්ව ඉඳගෙන ඉද්දි දැනෙන ස්පර්ශය අන්න ඒ දේවල් ටික අරගෙන වාට ඔය භාවනාවම කරගෙන යන්න පුළුවන් දිගටම. අර ටික අමතක කරලා ඒ හිතින් හිතන ඒවත් අමතක කරලා හිතින් අනිත්‍යයි කියලා දකින්න ඒවත් අමතක කරලා මේ දැනෙන දේත් එක්ක ඔයාට ජීවත් වෙලා පොඩ්ඩක් මේක පුහුණු කරලා බලන්න පුළුවන්ද?
ස්වාමීන් වහන්සේත් කොහොමද මේ මේ පිළිකුල් භාවනාවට කොහොමද ඒක මම සම්බන්ධ කරගන්න ඕනේ?
පිළිකුල් භාවනාව ඔයා විනාඩි දෙකක් තුනක් කරන්න වෙනද කරන විදිහ තියෙන්නේ.
ආ
විනාඩි දෙක තුනක් කරලා ඒක එහෙමම එහෙමම තියෙද්දි ඔයා ඔයාගේ කය දිහා හොඳට බලන්න. කයෙන් මොනවද දැනෙන්නේ? කයෙන් මොන වගේ ස්පර්ශයද ඔයාට දැනෙන්නේ? හුස්ම රැල්ල දැනෙනවා නම් හුස්ම රැල්ල. ඒ ටිකත් එක්ක මේක ඔයා තේරුම් ගන්න අරක ඔයා හිතින් මවාගත්ත දෙයක්. හිතින් මවාගෙන කරගෙන යන දෙයක්. හිත කන්ඩිෂන් කරගෙන ඒක කරන දෙයක්. ඒක ඒක ඇත්තටම සමතයක් කියලා කිය හැකි. එතකොට මේ කයේ ඇත්තම සිදුවෙන දේ යථාර්ථය බලන එක විපස්සනාව කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය විපස්සනාවක් වෙදී යථාභූත ඥාන දර්ශනය කියන්නේ මේ වෙන දේ කොහොමද වෙන්නේ කියලා දකින එක. අපි අරක හිතින් අපින් හිතින් මවලා මේ මේකයි කේස් කියලා ඒක මවලා ඒකේ රූපයක් මවලා ඒකේ අනිත්‍ය බලනවා කියන්නේ අපි ඒක කන්ඩිෂන් කරනවා අපේ හිත රූපයක් දාලා. ඒක තමයි සමතේ කියන්නේ. ඒකත් හොඳ ටෙක්නික් එකක්. නමුත් අපි අපේ කයෙන් මොනවද වෙන්නේ කියලා මේ ස්වභාවික උදාසීන අරමුණක් කයෙන් මොනවද වෙන්නේ, ප්‍රත්‍යක්ෂව මොනවද වෙන්නේ කියන එක ඔයාට වෙනස තේරෙනවද? දැන් ඔයාගේ මම ප්‍රශ්නයක් අහපුවම ඔයාගේ කයෙන් මොනවද දැනෙන්නේ කියලා ඔයාගේ යටිපතුල ස්පර්ශ වෙන්නේ වේවල් ඒ වගේ දේවල් ටිකක් ගත්තා. ඒක ඔයාගේ හිතලුවක් නෙමෙයි, ඔයාගේ කයෙන් ඇත්තටම දැනෙන සංඥා ටිකක්. පැහැදිලිද? ඒ ටිකත් එක්ක ඉන්න එක වෙනම වෙනම එකක්. ඒක තමයි කායානුපස්සනාව කියන්නේ. නමුත් ඔය ඔය කියන දේ මුලම අසුභ භාවනාව සමතේකට අයිති වෙන්නේ. අපි හිතින් ඒකට සංකල්පයක් මවාගෙන ඒක තුල ජීවත් වෙනවා. ඒක ඇත්තටම අනිත්‍ය කියලා දැක්කට අපි හිතින් මවා ගන්න අනිත්‍යයක්. ඇත්තටම පේන අනිත්‍යයක් නොවෙන්න පුළුවන්. ඒ වෙනස ඔයාට තේරුම් අරගෙන ඔයා පුළුවන් තරම් මේක ගැන රිපෝට් කරන්න, ඔයා කරපු භාවනාව විනාඩි දෙක තුනක් කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක එහෙම විනාඩි දෙක තුනින් නවත්තලා නැත්නම් ඒක නොකරත් ප්‍රශ්නයක් නැහැ. දැන් අලුතෙන්ම අලුත්ම කෙනෙක් වගේ පටන් අරගෙන ඔයාට මොනවද කයේ හිත තිබ්බට පස්සේ දැනෙන්නේ කියන එක නැවත නැවත රිපෝට් කරන්න. ඊට පස්සේ ওই මූල කර්මස්ථාන මේ මේ මූල කමඨහං පිළිබඳ මේ මේ කට්ටිය විස්තර කරයි තියෙන තැන් ඒ ටික තව තව මේ පිරිසුදු වෙන්න ඒ ටික අහන්න. හොඳට බලන්න මේ කයත් එක්ක මොනවද දැනෙන්නේ කියලා. ඒ දැනෙන ඔයා ඔය කියපු ටිකත් එක්ක හොඳට විනාඩි 5ක් 10ක් 15ක් පොඩ පොඩ කරලා බලන්න මොනවද දැනෙන්නේ කියලා. ඒ දැනීමත් එක්ක නැවත වාර්තාවක් කරලා ඒ විදිහට පටන් ගන්න. හිතන්න මේ අලුතෙන්ම පටන් ගත්ත කෙනෙක් වගේ මානසිකත්වයක් අරගෙන කරගෙන යන්න. ඒකින්ද මාස දෙකක් සතුටු වෙන්න ඕනේ. මාස දෙකක් ওই ටිකෙන් මිදිලා මේකට මේ ටික ලැබිච්ච එක ගැන සතුටුලා ඔයම කරගෙන යන්න. මොකද හකුරු කන්න හැරි ගුරෙක් කියලා නේද?
ඕ ඒක මට අර ගුරුවරයෙක් නැති එකත් මගේ හිතට බලපෑවා. ඒ කියන්නේ මම සැකෙන්නේ කරන්නේ නිකන් අහලා මම හරියට දන්නේ නැතුව ඒක නිසා.
ඔව් ඒක තමයි. ඒකින්ද දැන් අලුතෙන් පටන් ගත්ත කෙනෙක් වගේ දැන් මුලින්දම්ම කයේ තමන්ගේ ඉඳගත්තට පස්සේ කයට මොනවද දැනෙන්නේ? හිටගෙන ඉද්දි කයට මොනවද දැනෙන්නේ? ඇවිදිද්දි කයේ කොහොමද දැනෙන්නේ? යටිපතුල් වල මොනවද දැනෙන්නේ? හුස්ම රැල්ල මොනවද දැනෙන්නේ? කයේ තියෙන කම්පන චංචල මොනවද දැනෙන්නේ? තද ගති, බුරුල් ගති, ඔය හැම දෙයක්ම අපිට මොනවා හරි දෙයක් සංඥාවක් එනවාමයි ජීවත් වෙලා ඉන්නවා කියන්නේ. අඩුම ගානේ හද ගැස්ම හරි දැනෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ දැනීම් ස්වභාවයත් එක්ක පුළුවන් තරම් ඉඳලා ඒ ටික ගැන විස්තර කොහොමද මේ මේ ඒ දේ දැනුනේ, කොච්චර වෙලාවක් දැනුණාද, ඊට පස්සේ නොදැනී ගියාද, අන්න ඒ විස්තර ටික වාර්තාගත කරන්න මේ උදව් කරයි ඔය මේ රාජිකාලා ඔය කට්ටිය උදව් කරයි ඔයාට මේ කොහොමද කමඨහ වාතාවක් ලියන්නේ කියලා. ඒකල නැවත නැවත මේකට සම්බන්ධ වෙන්න. එතකොට මේ කියන දේ තේරෙන්න පුළුවන්. මොනවද මේ කතා කරන්නේ කියලා තේරෙන්න පුළුවන්. නැත්නම් අපි ජීවත් වෙන්නේ සංකල්පයක නැත්නම් හිතින් මවාගත්ත කමටහනකනම් අපිට කොහෙද යන්නේ කියන සැකේ මතුවෙන්නම ඕනේ. ඒ ඉතින් මොකද කරන්නේ කියන එක තේරෙන්නේ නැහැ. හිතවිල්ලකද ඉන්නේ මොකද්ද කියලා. ඒකින්ද ওই වගේ ගැටලු මතුවෙනවා. ඉතින් ඒකින්ද අර අලුත්ම කෙනෙක් වගේ පටන් ගන්නවා වගේ ওই විදිහ උදාසීන අරමුණක් අරගෙන අපි කරගෙන යන. පැහැදිලිද ඒක පිළිබඳව අහන්න දෙයක් තියෙනවද? එතකොට සක්මන් භාවනාව කරලා තියෙනවද? සක්මන් භාවනාව ගැන විස්තරයක් තියෙනවද?
සක්මන් භාවනාව කරලා නැහැ සමිනාංශ.
ඔව් සක්මන් භාවනාවත් ඇවිදින ගමන් සතිය පිහිටන්නේ කොහොමද කියලා අපි කතා කරන්නේ. ඒකෙදි අපි මුල් කරගන්නේ මේකෙදි සමාධිය නෙමෙයි සතිය. සතියේ ප්‍රතිඵලයක් වශයෙන් සමාධිය එන්න පුළුවන්. ඒක ගැන නෙමෙයි අපි කතා කරන්නේ ඉස්සලාම ඊට කලින් තියෙන සතිය ගැන. ඉතින් හිටගෙන තමන්ගේ කයේ කොහොමද දැනෙන්නේ කියලා යටිපතුල් වලට මොනවද දැනෙන්නේ රළු සීතල ගති රස්නේ ගති ඒ දැනෙන එකත් එක්ක අපි දෙපැත්තට සක්මන් කරන එකක් තමයි. ඒක පිළිබඳ සම්පූර්ණ වීඩියෝස් තියෙනවා. ඒ පොඩ්ඩක් ඒ ටිකත් බලලා සුද්ධ කරගෙන මේ සක්මන් භාවනාවත් කරලා ඒක කමටහන් වාර්තාවට ඔය පරියංක භාවනන නැත්නම් ඉඳගෙන කරන ඔය මේ කායගත සතියයි ඔය ඇවිදිමින් කරන සක්මන් භාවනාව ගැනත් විස්තර ඇතුළත් කරලා ඊළඟ බලාපොරොත්තු වෙමු අපි ඊළඟ සතියේ සම්බන්ධ වෙන්න.
හොඳයි ස්වාමීනාංශ. බොහොම පිං ස්වාමීනාංශ.
ඊළඟට තව අතක් ශ්‍රීලා තිනවා ස්වාමීනාංශ නාමන්ත තන්ත්‍රිකේ මාත්මය අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න
පුළුවන්. අවසරයි ස්වාමීනාංශ. මේ මට තියෙන ප්‍රශ්නය දැන් සක්මන් කරන්න පටන් ගත්තාම සමහරලාට මේ සක්මන ඉබේ කෙරෙන්න පටන් ගන්නවා විනාඩි 15ක් විතර ගියට පස්සේ වගේ. ඒ වුණාට සිතවිලි ධාරාව වගේ ටිකක් ප්‍රබලව තියෙනවා විනාඩි 45ක් වගේ වෙනකන්. ඊට පස්සේ හරියටම මේ පැයක් සම්පූර්ණ වෙන ළඟෙනකොට තමයි හොඳටම මේ සිතවිලි ධාරාවත් සියුම් වෙලා ගිහිල්ලා අර සමේ යටිපතුල් ස්පර්ශයටම මේ අවධානය වැඩි හරිය ප්‍රබලව පිහිටන්නේ. මට දැන් වෙලා තියෙන්නේ මේ පැය නිකන් මදි, පැය එකක කාලේ ටිකක් මදි වගේ සක්මනට. මම ඉඳලා හිටලා පැය දෙකක් සක්මන් කරලා තියෙනවා. මේ ඒකෙදී ස්වාමීනාංශ සමහරලාට මේ ඒක එකක් අනිත් එක පරියංකයේ මට එච්චර මේ කලින් ඉස්සර මම පරියංකයට හරි කැමති. අවුරුදු කීපයකට කලින් පරියංකයේ ආනාපානසති භාවනා කරලා තියෙනවා. නමුත් දැන් ඒකට තියෙන කැමැත්ත සෑහෙන අඩු වෙලා තියෙනවා. මේ ඒකෙත් පොඩ්ඩක් ඒකේ තියෙන අර මේ ස්ථාවර බව ටිකක් ඉවසන්න අමාරු බවක් වගේ දැනෙනවා. ඒක ටිකක් ඒකාකාරී වගේ සක්මන්ට සාපේක්ෂව. මේක තමයි ටිකක් ප්‍රශ්නයක් වගේ මතුවෙමින් එන ගතියක් තියෙන්නේ මෙන්න මේ කාරණාව ස්වාමීනාංශ ඔබ වහන්සේගේ උපදේශයක් බලාපොරොත්තු වෙනවා.
එතකොට මහත්තයා දැන් මේ අපි හිතමු මේ විදිහට දැන් පැයක් මදි කියලා කියනවනේ සක්මනට. ඉතින් පැය ඉවර වෙලා ඊළඟට මොකක් හරි වැඩකට යදෙනවනේ. ඒකත් සිහියෙන්ම කරන්න පුළුවන්ද කියලා බලන්නකෝ. ඒ සිහියෙන්ම කරාම ඒ ඊළඟට යදෙන වැඩෙත් අපිට මේකටම පාවිච්චි කරන්න පුළුවන්නේ. ඒ කියන්නේ පැය ඉවර වෙලා යම් කිසි දෙයකට යොමු වෙනවාද ඒ දේ යොමු වෙන දේත් ඒ ගැන අවධානයකින් සිහියෙන් කරා නම් හරි. අපි හිතමු ගෙදර දොරේ වැඩක් කරනවා නම් ඒකත් ඒ විදිහට කරන්න පුළුවන්ද කියලා බලන්න. ඊළඟට දැන් පරියංකයට කැමති නැතුව අපි හිතමු හිතෙන්ම යෝජනාවක් ගේනවා නැගිටීම කියලා. ඊට පස්සේ නැගිට්ටා කියමුකෝ. නැගිට්ටාට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. නැගිට්ටාට පස්සේ වෙනස මොකද්ද කියලා බලන්න. අනේ විදිහට උත්සාහ කරන දවස පුරාම ඔය සිහිය පැවැත්වීමේ වැඩ කටයුත්තක් සඳහා. ඉතින් එහෙම උත්සාහ කරොත් ඔය ගැටලුව එන දිසා ආනතිය වෙනස් වෙන්න පුළුවන්. මොකද්ද අපි හිතනවා මෙතනම තමයි වැඩේ තියෙන්නේ මෙතනම තමයි කියලා. නමුත් ඇත්තටම එහෙම ඉවර කරන්න බෑ. ඉතින් එහෙම ඉවර කරන්න බැරි අන්න දවස පුරාම සිහිය පවත්වන ප්‍රතිපදාවක් තමයි අපිට පුරුදු කරන්න තියෙන්නේ. ඉතින් සක්මනට වැඩි ආලයක් ඇවිල්ලා තියෙනවා. පරයන්කේ පාවෙලා තියෙනවා. ඒක කමක් නැහැ. ඔය කාලෙන් කාලයට එන දේවල්. ඉතින් තව කාලයකට කියන්න පුළුවනි මොකද්ද දැන් මට සක්මන එච්චර හිතට අල්ලන්නේ හැබැයි පරයන්කේ මට හිතට අල්ලනවා කියලා. මොකද්ද අනේ ඒකෙදි මට හොඳට සැහැල්ලුවක් පහසුවක් එක්ක ඉන්න පුළුවන් කියලා. අනේ විදිහට මේක හැම වෙලේම අර නිකන් සයිකල්ස් තමයි යන්නේ. ඒ සයිකල්ස් වලට අපි එරෙහි වුණොත් අන්න එතනදී පොඩ්ඩක් හිරවීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වෙනුවට අන්න ඒ යන සයිකල් එක බාරගෙන ඒකත් එක කටයුතු කරොත් අනේ එතකොට ටිකෙන් ටික ඔය ගමන තේරෙනවා. ඉතින් අර මොකද්ද ඔය සෙන් කතාවක තියෙන මොකද්ද අර ගුරුනාංශ ගාවට ගෝලෙක් ඇවිල්ලා කියන මොකද්ද, අනේ ස්වාමීන් වහන්ස මට නම් භාවනා කරන්න බෑ, මගේ හිත විසිරෙන එකමයි වැඩේ, මගේ හිතට නොයෙකුත් හිතුවිලි සිය ගණන් දහස් ගණන් ගලාගෙන එනවා, මට මේක කරන්න බෑ, මට මේක හරියන්නේ නෑ කියලා මේ හාමුදුරුව කියන ගුරුනාංශ ගාවට ගිහිල්ලා. එතකොට ගුරුනාංශ කියන ඉට් විල් පාස්, ඒක යයි ඒකත් යයි කියලා තමයි උත්තරේ දෙන්නේ. ඔච්චරයි දෙන උත්තරේ. ඉතින් අපි වගේ දිගට විස්තර කියන්නේ නෑලු. හරිද? ඉතින් ඒක කිව්වහම අනේ ඊට පස්සේ ආපහු ගිහිල්ලා ඉතින් කරනවා. ඊට පස්සේ අන්න ආපහු දවසගෙනවා, මම දැන් නම් මට හොඳට භාවනාව වැඩෙනවා, හොඳට සංසුන් හොඳ ප්‍රීතියකින් මම මුළු පැය නෙමෙයි පැය දෙක තුනක් මට වාඩි වෙලා ඉන්න පුළුවන් කියලා. ඉතින් අර ස්වාමීන්වහන්සේ ආපහු එනා වෙලා කියනවා ඒකත් යයි. ඒකත් යයි. ඉතින් ඕක තමයි තියෙන කමටහන. ගද්ද ඔය එක හැම එකක්ම එන්නෝ යන්නෝ තමයි ඉන්නේ. ඉතින් අපි ඒකට එරෙහි වෙන්න හදනවට වැඩිය මෙන්න මෙයත් යනවා කියලා ගත්තොත් අන්න ඒක අමුතුම ගමනක් වෙනවා. ඉතින් ඒ විදිහට බැලන්ස් කරගන්න උත්සාහ කරන්න කියලා අපි කියමු.
එහෙමයි සොයනාස. තව මේ එතනදී පැය දෙකක් හරි පැය එකමාරක් වගේ සක්මන් වැඩි විලාවක් කරාට ප්‍රශ්නයක් නැහැ නේද?
කමන්නේ කමන්නේ. ඔය බේත කවදාවත් මේ සයිඩ් ඉෆෙක්ට්ස් නැති බේතක් නේ.
නැති
අවුලක්
නැහැ. එහෙමයි.
අවුලක් නැහැ. වැඩිපුර ගත්තට අවුලක් නැහැ. මේ අඩුවෙන් ගත්තා කියලා අවුලකුත් නැහැ. ඉතින් ඒ දෙපැත්තම තියෙනවා. ඉතින් අර පැයක් නෙමෙයි පැය 24ම කරන්න කියලා කියන්න පුළුවන්. ඈ?
ඒ එහෙම කරා. සාමාන්‍ය ජීවිතයේදී සොයනාස මම මේ නිතරම උත්සාහ කරනවා මේ කයට සිහිය පිහිටවන්න. ඉතින් මට වැඩිපුර දැනෙන්නේ මේ පටවි ස්වභාවය. දැන් ඒ කියන්නේ ඒකෙන්දිත් ඒ කියන්නේ උරහිස් පපුව ඒ වගේ ප්‍රදේශ තමයි මට සිහියට නැගෙන්නේ. කය දිහා බලද්දි කකුල් අත් දෙක වගේ වැඩි දැනෙන්නේ නැහැ. ඒකෙත් පටවි ආපෝ තේජෝ වායුවලින් පටවි ගතිය තද ගතිය තමයි වැඩිපුර දැනෙන්නේ. මේ දැන් සමහරලාට නිදා ගන්න යද්දිත් කයට හිත පිහිටලා ආයි නැගිටිනකොටත් සමහරලාට කයට හිත පිහිට වෙලාම නැගිටින වෙලාවල් තිබ්බා තියෙනවා. එහෙම මේ අර චලනය වන දෙයට තමයි මගේ හිත ටිකක් වැඩියෙන් ආකර්ෂණය වෙන්නේ කියන එක මම මෙතනදී මේ නිරීක්ෂණය කරලා තියෙනවා. ඒක තමයි මේ මට ඇත්තටම ප්‍රධානම නිරීක්ෂණය.
ඔය එහෙම විවිධ අපි ස්වරූප දකින්න පුළුවන්. ඉතින් අර මේ ওই විදිහට කරගෙන යනකොට ඒක වටිනවා. ඉතින් ඒ කියන්නේ දැන් මේ ඒ කය එදිනෙදා වැඩ කටයුතු කරනකොටත් කය තියෙන්නේ කොහොමද? ඊට පස්සේ වෙන මොනවද දැනෙන්නේ කියලා ඔන්න ඔය විදිහට බලාගෙන යනකොට ඒක බොහොම පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වැඩක්. ඉතින් ඒ විදිහට දවස පුරාම මේ කටයුත්ත කරන්න එන දේවලුත් ඕවා මුලින් තමයි ওই කාලයක් තියනවා කියලා හිතෙන්නේ. නමුත් අන්න මහත්යටම පස්සේ දවසක ඉදිරිපත් වෙලා කියන්න පුළුවන් දැන් මට පරයන්ගේ ප්‍රියයි සක්මනට වැඩිය කියලා ඒ විදිහේ ප්‍රකාශයක් කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකින් ඉඳ බලන්න මේ හැම එකක්ම නිකන් සයිකල් එකක් තමයි කැරකි කැරකි යන්නේ. අන්න ඒකට ඉඩ දුන්නා නම් හරි.
එහෙමයි සමනත්. බොහොම ස්තුතියි. බොහොම පිංත.
තෙරුවන් සරණයි.
තවත් අතක් ඉස්විලා තිනවා සමිනාංශ. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා විජිතා. ඔව් විජිත මහත්මයාට මහත්මියට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා අන්මියුට් කරලා.
අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි කියන්න.
ස්වාමීන් වහන්ස මේ භාවනා කර කර ඉන්නකොට වාඩි වෙලා භාවනා කරනකොට නිකන් ශාරීරිය නිකන් ඇලෙනවා වගේ තේරුණා. ඉතින් මං කෙලින් කරගත්තොත් ඒක කමක් නැද්ද? අනිත් එක දැන් අර කෙල ගිලින එක කමක් නැද්ද කියලා මට දැනෙනවා.
අර මුලින් කිව්ව එක ඇහුන් නැතෝ ගියා. මෙහෙට මේ පොඩි පොඩි ඇදි ඇදි ගියේ. මුලින් කිව්වේ මොකද්ද?
ස්වාමීන් වහන්සේ වාඩි වෙලා මේ භාවනා කරන වෙලාවට ටිකක් වෙලා ඍජුව ඉන්න එක ටිකක් පැත්තට ඇලවෙනවා වගේ තේරෙනකොට ශරීරය කෙලින් කරගන්න එක මේ
කමක් නැද්ද කියලා. හරි හරි. ඉතින් මෙහෙමයි දැන් ඔය ඕක කරගෙන යනකොට දැන් මේ ශරීරයේ ස්වභාවල් තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඔය ශරීරය කෙලින් කරන එකත් කිව්වත් කෙල ගිලෙන එක කිව්වත් ඔය ඔක්කොම මෙන්න මේ ශරීරයේ තියෙන ස්වરૂප. ඉතින් දැන් අපි අර මුලින් නිකන් දඬු කරගෙන මේක කෙලින් හරියටම තියාගෙන එහෙමනේ පටන් ගන්නෙ. නමුත් ටිකක් වෙලා යනකොට එයා අර තමුන්ට පහසු ඉරියව්වක් හොයාගෙන යන ගතියක් තියෙනවා. ඉතින් එහෙම ගියහම අපිට අලු ටිකක් වෙලා යනකොට තේරෙනවා දැන් ඉන්නේ ඉස්සර වගේ නෙමෙයි දැන් පොඩක් ඉස්සරහට නැවිලා කියලා. ඉතින් ඒ නෑ ක්‍රම දෙකක් පුරුදු කරන්න පුළුවන්. මොකද ඒ නැම්මට යන පාරට ඉඩ දීලා බලන්නත් පුළුවන් කොහෙද මේක යන්නේ කියලා. එතකොට සමහර විට ගිහිල්ලා 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 පොළවේ අර නලල වදින ගානට පහළටම යන්නත් පුළුවන්. ඒත් අවුලක් නෑ. මොකද්ද අපි කරන වැඩි අන්න යන පාර ගැන අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඊළඟට අපි හිතමු ආපහු හරි තිවෙන විදියට ඉරියව්ව හදාගත්තා කියලා. අනේ හදන එකත් අපිට අවධානයෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න. අවධානයෙන් කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ හැදුවට පස්සේ කොහොමද ආපහු හදන වෙලාවේදී හැදුවට පස්සේ සතිය වෙනස් වෙන්නේ කියලා බලන්න. අනේ විදිහට පරීක්ෂා කරොත් ඕක හරීම හොඳ ගාමනක්. පරීක්ෂා ඒ කියන්නේ නිකන් හැම වෙලේම අපි පරීක්ෂණයක් කරන්නේ. ආ එක දවසක් යන්න දීලා බලනවා මේක කොහෙට ගිහිල්ලා නැතර වෙයිද කියලා. සමහර වෙලාවට වාගේ අදුර ගිහිල්ලා එයාම ඇවිල්ලා හරියට හදා ගන්නවා. නැත්තම් ගිහිල්ලා නලල බිම ගෑවෙන ගාමන්ට අන්න කඩාන බිඳගෙන ගිහිල්ලා පොළවටම යනවා. එහෙම නැත්තම් කෙලින් කරලා බලනවා. කෙලින් කරලා ඇඟ හරියට හදලා බලනවා කොහොමද දැන් හදපු ඇඟ කොහොමද තියෙන්නේ කියලා. ඒකත් ටිකක් වෙලා යනකොට ඇල වෙනවා. ඇලවුණ ඇඟ කෙලින් වෙනවා. ඕක තමයි ස්වභාවය. ඊළඟ සිහිය පිහිටවුවහම මොකද්ද අන්න කෙල ගිලෙනවා. කෙල ගිලෙන එකත් ප්‍රශ්නයක්. දැන් මටත් ওই ප්‍රශ්නේ හරියට තිබුණා. දැන් මේ බෑනේ හුස්ම දිහා බලන්න බෑ. කෙල තමයි පේන්නේ. කෙල ගිලෙනවා 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 මමත් අහලා තියෙනවා ওই ප්‍රශ්නේ. ඉතින් කෙල ගිලෙනවා ගිලෙනවා. බැලුවහම මේ උපන් දවසේ ඉඳලා ගිලෙන කෙලක් තමයි මේක. උපන් දවසේ ඉඳලා කොච්චර කෙල ගිලිලා තියෙනවා ඇතිද අපිට. නමුත් අපි මේක අහුවෙන්නේ දැන් අන්න සිහිය පිහිටව ගත්ත නිසා. සිහිය පිහිටව ගත්ත නිසා අර උපන් වෙලාවේ ඉඳලා වැටිච්ච හුස්ම අර පළවෙනි හුස්ම ජීවිතයත් මරණයත් අතර සටනකින් පස්සේ අන්න යන්තම් ගල හුස්මක් ඇදලා ගන්නවා. ඇදලා ගන්නවා. ඒ හුස්මත් එක්ක තව මිලියන 700ක් හුස්ම වැටෙනවලු සාමාන්‍ය ජීවිත කාලෙක. මිලියන 700ක්. ඉතින් මේ මිලියන 700ේ හුස්මත් අන්න අපිට සිහිය පිහිටෙවුවාම අහු වෙනවා. සිහිය පිහිටවම අහු වෙනවා. ඉතින් මොකද්ද අපේ අර හැම වෙලේම අපි මේ අදහස පොලිෂ් කරගන්න ඕනේ. මොකද්ද සිහිය පිහිටවන තියෙන. සිහිය පිහිටවන තියෙන. සිහිය පිහිටවන තියෙන. කෝකාවත් සිහිය පිහිටවන තියෙන. එතකොට කෙල ගිලුණත් සිහිය පිහිටවන්න පුළුවන්. ඉරියව්ව ඇද වුණත් සිහිය පිහිටවන්න පුළුවන්. ඉරියව්ව කෙලින් කරගත්තත් සිහිය පිහිටවන්න පුළුවන්. කොයි කොයි දේ කරත් සිහිය පිහිටවන්න පුළුවන්. අනේ මේ විදිහට නැවත නැවත සිහිය පිහිටවන්න කියලා අපි කියනවා.
හොඳයි සරණහස තුනක් සරණයි.
ත්‍රිවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, අපිට වෙන වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට කවුරුත් අත ඔසවලා නැහැ. මම හිතන්නේ අපේ කාලයක් දැන් සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒ නිසා පත්මා මහත්මියට ඉල්ලා සිටිනවා වැඩසටහනේ සමාප්ති සනිටුවන් කිරීමට ඉදිරි කටයුතු කරන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්ස. තෙරුවන් සරණයි. අපිට මෙහෙම පොඩි ගැටලුවක් තියෙනවා. පින් අනුමෝදන් කරන්න අපි මෙහෙන් මේ පොඩ්ඩක් විසන්දි වෙන්න වෙනවා අපිට. මොකද තව විනාඩි 10කින් තව මේ account එක පොඩි වෙන වැඩකට ගන්න වෙනවා. ඒකින්ද අපි සුබුරු දිනේ කරමු. අපි මෙහෙන් පොඩ්ඩක් අද විසන් දිනව ඈ.
එහෙමයි ස්වාමීනි.
එහෙමයි ස්වාමීනි.
තේරුවන් සර්නේ. තේරුවන් සර්නේ.